නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
මට වතුරක කරන්නේ නැති මම කරන්න ඉතින් ඉති වෙන සූත්‍රයක් අද වෙන එක කරන්න. මොකද ගීසරේකට තව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ලස්සන සූත්‍රයක් තියෙනවා. මම ඒක කරන්න හිතුවා. මම අර සූත්‍ර මේ කරන්නේ එක පිළිවෙලකට. ඒ කියන්නේ මේ දැන් යම් කිසි අර වර්තමානයේ තේරුම් ගන්නට නෝට්ස් එකක්. ඒ කියන්නේ වර්තමානයේ දැන් ස්වභාවයේ පොඩ්ඩක් තේරුම් අරගෙන ඊට පස්සේ මම කල්පනා කරේ අර මේ ප්‍රායෝගික පුරුදු කරන්න. එකන දැන් අද මම අර එදච්චි පාර්ලියක සූත්‍රයේ මම 10 විභංග සූත්‍රයේ සූත්‍ර කීපයක් තියෙනවා. විදර්ශනාවට කියන්නේ විදර්ශනා කරන ආකාරය මුලින්ම විස්තර කරනවා. නමුත් ඒ විදර්ශනා කරන ආකාරය විස්තර කරන්න කලින් විදර්ශනාව කියන්නේ මොකද්ද? යථාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ මුලින්. ඒක තේරුම් ගන්න නැතුව අර කියන දේ කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ප්‍රායෝගික පැත්තට ටිකක් වරු වෙන කලින් අර මූලික අදිතාරම මොකද්ද කියන එක ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා තව දවස් තව සූත්‍ර හතරක් විතර පොඩ්ඩක් කියලා දීලා ඊළඟට මේ අර ප්‍රායෝගිකව කරන විදිහේ මම ඊට කලින් මම අද හිතන් හිටි චුට්ටක් අර ප්‍රායෝගිකව කරන්න පොඩි කරුණක් කියලා දෙන්න. එතකොට මේ එක පොඩ්ඩක් පුරුදු කරන්න පුළුවන්. ඒ පුරුදු කරන අතරතුර මේ සූත්‍ර ඉගෙන ගන්නකොට අර සූත්‍ර ඉගෙන ගත්තට පස්සේ හොඳට ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන්. මේ නැත්තම් අර මේ අපි අර හරියට යථාර්ථයේ තේරුම් ගන්න නැතුව පුරුදු කරනකොට මුලා වෙනවා. ඒක අපට අලුත් අත්දැකීමක් වෙනකොට ඒ අත්දැකීම මුලා වෙනවා. මොකද අපි ඒක අතහරින්න දක්ෂ වෙන්නේ අර හරියට සූත්‍රෙත් ඒ කියන්නේ ධර්ම තිබ්බ නැත්නම් අපිට. ඒ ධර්ම තිබ්බොත් තමයි අපට අතහරින්න දක්ෂකමක් ඇති වෙන්නේ. ඒ ගොඩාක් අද සමාජයේ දැන් භාවනා මධ්‍යස්ථානවල ඔය භාවනා උගන්වන තැන්වල ගොඩාක් ඔය මාර්ගඵල ලැබුවා කියලා ගොඩක් මුලා වෙන්න හේතුව අර මූලික අධිතාරු නැති නිසා. දැන් බුදුරණවහන්සේ කාලේ එහෙමනේ බුදුරණවහන්සේ කෙලින්ම යාළගේ කියන්නේ යාළා ඉතින් ඒ කාලේ වෙනකොට කලින් ජීවිතවල පුරුදු කරපු සබහායක් තියෙනවනේ. ඒ කාලේ බුදුරණවහන්සේ කෙලින්ම කියනකොට එයාලට ධර්මය අවබෝධ කරන්න පුළුවන්ව තිබුණා. නමුත් දැන් කාලේ අපට මේ මූලික අධිතාරම නැහැ. ඒ නිසා අපිට ගොඩාක් කාලවලට මේ මුදුවට ඒ සම්බන්ධයෙන් ලොකු නුණක් තියෙන්නට ඕන. ඒ නිසා ගොඩාක් අර ගැඹුරු ධර්මයේ කතා කරන තත්ත්වය අපි සිල ඇති කරගන්න ඕන. අනිත් එක තමයි දැන් මම මේ දවස්වල පොඩ්ඩක් බැලුවා මේ ශාසන ඉතිහාසය ගැන පොත් කී පොත බුද්ධත් ගන්නසි. ඒක හොඳට තේරෙනවා ඒක බලනකොට මේ 1500 2000කට කිත්තු වෙන්න මේ ධර්මයේ වෙන පැත්තකට ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර ගැඹුරු ධර්මයට ඇවිදILLම නෑ. අර අටුවාචාරින් වහන්සේ මේ අර විසුද්ධි මාර්ගයයි අටුවාවයි සංස්කරණය කරාට පස්සේ ඒකත් එක්ක නිවන කියන දේ මේ එයා ඒ කියන්නේ දේශානාසී ශාසනයේ ඒ කියන්නේ මේ උත්සාහ කරලා තියෙන ශාසනයේ ප්‍රයත්නකට. නමුත් ප්‍රයත්නකට උන්වහන්සේ කරන්න උත්සාහ කරාට ගිහිලා තියෙන්නේ නිවන අනිත් පැත්තට. ඒ කියන්නේ ඒකට හේතුව ඒ කාලේ ජෛන ආගම ඒ කියන්නේ Hindu ආගම අර බ්‍රාහ්මණ මතේ වැඩිපුර තිබිලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ මතේ තිබුණ නිසා ඒ බ්‍රාහ්මණ මතධාරීන්ගේ අදහස් තමයි නිවන උච්ඡේදවාදයක් කියලා. උච්ඡේදවාදයක් කියන්නේ විනාශයක් කියන එක. ඒ කියන්නේ නිවන් දැක්කම කෙනෙක් නැති වෙනවානේ. ඒක නැති කරන්න අටුවාචාරින් වහන්සේ දාලා තියෙනවා මේ ශාසිතවාදයකට. නිවන කියන්නේ දැක්කම ඉන්න තැන. නිවන් දක්ෂන තැන, නිවන ගිහිලා ස්පර්ශ කරන තැනක් කියනවා කියලා. එන්නේ ශාසිතවාදයට අනුකූල තමයි අටුවාචාරින් වහන්සේ සම්පූර්ණයෙන් අර එයා සංස්කරණය කළා කියන්නේ. එතකොට සම්පූර්ණයෙන් නිවැරදි මාර්ගය අයින් වෙලා තියෙනවා. හැබැයි මේ එයා කරන්න හදලා තියෙන්නේ මේ අර ඒ සමාජ ජීවිතයේ දේ මේ අර නිවනට ඒ කියන්නේ ධර්මයට තිබිච්ච අර වැරදි දෘෂ්ටි අයින් කරන්න. නමුත් තවත් වෙන දෘෂ්ටියකට තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඒක ලොකු හානියක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකත් එක්ක ඔය ගොඩාක් පොත් සංස්කරණය වෙලා තියෙනවා. ඒ හැම පොතකම අර නිවන ශාසිතවාදයත් එක්ක තමයි දිගටම සංස්කරණය වෙලා තියෙන්නේ. ඉතින් ගොඩාක් ඒ පොත් බලනකොට ඇත්තට තේරෙනවා මේ යුගය මේ කියන්නේ අවුරුදු 10 15 කියන්නේ මේ යුගයේ මේ අවුරුදු 1500 1800 විතර පස්සේ සුන්දර යුගයක්. එකෙනේ ධර්මයේ මේ මෑත කාලේ මේ ඉස්මතු වෙච්ච එක. නැත්නම් අර 1800ක් විතර කාලේ එන බුදුරණාහි පින්නම් පාල අවුරුදු 400කට වගේ පස්සේ තමයි 400කට 500කට පස්සේ තමයි බුද්ධත්සාරණාහි මේ ලංකාවට ඇවිදලා ඒක කරලා තියෙන්නේ. අටුව සංස්කරණ. ඒ වෙනකොට යම් පමණකට ඉඳලා තියෙන මාර්ගවලාලා. හිටියට මේ එයාලා කැලෑවේ දෙර ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ අර පිරිහිච්ච යුගයන් තිබිලා තියෙන්නේ. අනුරාධපුරයේ අවසාන කාලේ. ඒ වෙනකොට ඒ කට්ටිය කැලෑවේ දෙර ඉඳලා තියෙනවා. අර මේ කියන්නේ දැන් කාලේ වගේ අර දැන් අපි ගත්තොත් එහෙම මේ එනෝ ශාසනය වෙනුවෙන් කියලා කට්ටියක් ඉන්නවනේ. දැන් සාසනෙ මැරෙන්න උනත් ඉන්නවනේ තිරස. ඒ කියන්නේ ඉච්චරට අර කැපීමෙන් සානහසලා ඉන්නවනේ. නමුත් ඇත්ත ගත්තොත් හිම ඒක නිවන පැත්ත නෙමෙයි. නමුත් බුද්ධ සාසනයනේ. ඒ වගේ තිරසක් ඒ කාලේ ඉඳලා තියෙනවා. එතකොට ඒකත් එක්ක මේ අටුවාචාරින් වහන්සේ මේ සාසනය සැක ගන්න යමක් කරලා තියෙනවා. දැන් මේ කරන්න වගේ දැන් බුදු බලේ එක එක දේ හදාගෙන ඉන්නවා සාසනය සැක ගන්න කියන. නමුත් ඇත්තටම සාසනය සැකන්නේ නැහැ ඒක. නමුත් අර එයාලා කරන ක්‍රමයට යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් ඉතින් ඒ කාලෙත් වෙලා තියෙනවා. ඒකත් එක්ක ඉතින් නිවන් මාර්ග ගොඩාක් ඈතට ගිහිල්ලා තියෙනවා. මේ අද මම කියන්නේ ලස්සන ගැඹුරු සූත්‍රයක්. මේ සූත්‍රේ නම තමයි කාලකාරාම සූත්‍රය. අද මේක ගොඩාක් කටි කරලා නැහැ මේ සූත්‍රය. කාලකාරාම සූත්‍රයේ මේක ගොඩාක් ගැඹුරු කියන්නේ මේ සූත්‍ර දේශනාව අහගෙන හිට 500ම රහත්ලා දිනවා. සන්නස්තර 500ම බුදුරණාහි දේශනා කරන 500ම රහත්ලා දිනවා. ඊළඟට තමයි මේ කටුවාචාරින් කතාවක්. නමුත් ඒක හිතන්න පුළුවන් යම් පමණකට. අටුවාචාරින් කියනවා මේකේ මේ දේශනාව දැන් අශෝක අධිරාජ්‍ය ධර්මප්‍රචාරය කරන්නේ. ධර්මප්‍රචාරය කරනකොට ග්‍රීකිය, ඒ කියන්නේ ද යවන කපුරේ, ඒ කියන්නේ ඒ කාලේ දාර්ශනික හිටි ගණිතඥයෙක් විහිවෙච්ච එහෙට යවලා තියෙනවා බුද්ධ රක්කිත කියලා සාමින්හාස කෙනෙක්. නෑ, රක්කිත කියලා. රක්කිත කියලා සාමින්හාස කෙනෙක්. ඒ සාමින්හාස මේ දේශෙන් තමයි කරලා තියෙන්නේ. අටුවාචාරින් වහන්සේලා 30,000 සෝතපන්නා කියලා දාර්ශනිකයෝ. මොකද මේකේ තුල මේ ලොකු විදිහට මේ ආනාත්ම ධර්මය ගැන ලොකු ගැඹුරු විස්තරයක් කරනවා. මේ ඒකත් එක්ක මේ ඒක දාර්ශනිකව හොතපනුණා කියනවා. ඊළඟට මේ අටුවාචාරින් කියන තව ඉතින් ගොඩක් විතර මේ අටුවාචාරින් ගොඩාක් ඒ විස්තර කරන්නේ අර සාසනේ මේ ලොකු දෙයක් කියලා උල්පල පෙන්නන්නේ. මේ සූත්‍රය කරන පොළොව පස්සවත්තයි කම්පා වුණා කියනවා. හම් බුදුන් වහන්සේ කිසිම දේශනාවක නැහැ මේ පොළොව කම්පා වුණා කියලා. බුදුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා පොළොව කම්පා වෙන අවස්ථා කීපයක්. ඉතින් ඒකම අවස්ථාවකවත් මෙහෙම කම්පා වෙනවා කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර මේකේ තියෙන වැදගත්කම පෙන්නන්නේ අටුවාචාරින් වහන්සේ ලොකු උත්සාහයක් දැල්ලා තියෙනවා. නමුත් මේ ඒ බාහිර පරිසරයේ එච්චර ලොකු උත්සාහයක් දරුවට මේ ගැඹුරු අර්ථය සම්පූර්ණයෙන් අතහැරලා දාලා තියෙනවා. අතහැරලා දාලා නිකන් ආටෝපයක් විස්තර කරලා තියෙනවා. බුදුරණන් හසේ ගුණ හැටියට පොඩි ආටෝපයක් විස්තර කරලා තියෙනවා. හැමෝම අද කාලකාරම් සූත්‍ර විස්තර කරොත් මේ ගොඩාක් කට්ටිය විස්තර කරන්නේ අර අටුවාචාරින්ගේ මතේ. අටුවාචාරින් මොකද ඒකට හේතුව මේක වචන වාගේ වචන වචන තේරුම් ගන්න අමාරු. ඒ තේරුම් ගන්න අමාරුකම නිසා අටුවාචාරින්ගේ මතයට අනුවම කියලා තියෙනවා. හැබැයි අර කටුකුණු සන්නස්සේ ඒ අර්ථවලට හොඳ අර්ථ දෙකක් දීලා තියෙනවා. මේක ටිකක් අමාරුයි. නමුත් අර ඉදා කරපු දේශනාවත් එක්ක ටිකක් මේක තේරුම් ගන්න පුළුවන්. මම ඒකයි මේක කරන්න හිතුවේ. මේකේ මේ පරිවර්තනයේ උන්වහන්සේගෙන් තමයි ගොඩක් ගන්න පුළුවන්. මොකද වචන ගොඩාක් විලාවට පරිවර්තන අමාරුයි තේරුම් ගන්න. මේ සූත්‍රයේ කාලකාරම් කියලා කියන්නේ මේ සාකේත නුවර තමයි තිබ්බ ආරාමය. ඒ ආරාමයේ තමයි බුදුරණන් මේක දේශනා කරන්නේ. බුදුරණන් දේශනා කරන මෙන්න මෙහෙම. මහණෙනි, දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් සහිත මේ දෙවිනාස් ප්‍රජාව විසින් මේ ලෝකේ යම් කිසි දෙයක් දකීද අහයිද ඒලාගෙන් දැනගනීද සිතින් කල්පනා කරයිද නුවණින් හිතයිද මං ඒ සියල්ලම දන්නවා. අන්න ඒක තමයි බුදුරණස් ඉස්සල්ලාම කියන්නේ. ඉස්සල්ලාම කියනවා මේ එකට වචන ටිකක් තියෙනවා. මං ඒ වචන ටික පස්සේ කියන්න. දිප්ත සුත මුත විඤ්ඤාත කියලා මං එදා මං කලින් මං හිතන්නේ පොඩ්ඩක් කියලා තියෙනවා. දිත්ත සුත මුත විඤ්ඤාත යමක් ඇද්ද මේ ලෝකයේ අන්නේ සියල්ල බුදුරණවහන්සේ දන්නවා කියනවා. මේක තමයි ඉස්සල්ලාම කියන්නේ. ඊළඟට කියනවා ඒ විතරක් නෙමෙයි කියනවා. මේ ලෝකයේ තුල දිත්ත සුත මුත විඤ්ඤාත කිය විඤ්ඤාත මානසින් කල්පනා කරන දෙයක් ඇද්ද මේ ලෝකයා තුල ඒ සියල්ලම දන්නවා විතරයි නෙමෙයි විශේෂින් අවබෝධ කරගෙන තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි මං ඒවා හොඳට දැනගෙන ඒහා එකතුණු විවාසය කරනවා කියනවා. ඒහා හේතු වෙන්නේ නැහැ කියනවා. එතන ලොකු කාරණයක් කියනවා. ඒ කියන්නේ දැන් මෙහෙම. දිත්තේ කියලා කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, විඤ්ඤාණික හිතේ ක්‍රියාකාරීත්වය තියෙනවා. මේ තුන එකතු වීම තුළ හටගන්න දෙයක්. මේ තුන එකතු වුණා තැනට කියනවා දැක්මක් කියලා. මම අර එදා කිව්වේ දැන් එතන ඉස්සල්ලාම තියෙන දැක්මක්. නමුත් අපි දැක්මක් කියලා ගන්නෙ නැතුව, ඒ කියන්නේ ඇහැයි රූපය විඤ්ඤාණය එකතු වුණ නිසා දැක්ක කියලා අපි ගන්නෙ නැතුව අපි ගන්නවා මගේ ඇහැට රූප පේනවා කියලා. අපි එහෙමනේ ගන්න. නමුත් මෙතන ඉස්සල්ලාම වෙන්නේ දැක්ම කියන කාරණේ. අපි දැක්මට ඉඩ නොදී අපි ඒක මේක මේ කාරණේ මේ සූත්‍ර අවසංගෙද්දී හොඳට තේරෙනවා. ඒ අන්නේ දැක්ම කියන දේ බුදුරණවහන්සේ දන්නවා හොඳට. ඊළඟට තමයි කනයි ශබ්ද විඥාන එකතු වෙන දැනට කියන ඇසීම කියන්නේ. එතන කස්ෘත්‍යයක් නෑ. දැන් අපි තමයි කස්ෘත්‍ය ආරෝඪ කරගන්නේ. මුලින්ම ඒ කියන්නේ ඇහැ රූප විඥාන එකතු වීම කියන හේතුඵලයක් විතරයි තියෙන්නේ. ඒ හේතුඵල එකතු වෙච්ච දේ තමයි දැක්මක් කියන්නේ. කනයි ශබ්ද විඥාන එකතු වෙච්ච දේ කියන ඇසීමක් කියන්නේ. ඊළඟට නාසය ගැන විඥාන එකතු වෙන දන්න කියන දැන ගැනීමක් කියලා. දිව රසය විඥාන එකතු වෙන දන්න කියන දැන ගැනීමක් කියලා. කයයි පහස විඥාන එකතු වෙන දන්න කියන දැන ගැනීමක් කියලා. ඊළඟට මනසය රමණ විඥාන එකතු වෙච්ච දන්න ඒකට කියන දැන ගැනීමක්. එතකොට ඒවට කර්තෘත්වයක් නැහැ. නමුත් කර්තෘත්වයේ ආරෝඪ වෙන්නේ අපෙන් ඊට පස්සේ. එතකොට මේ බුදුරන් වහන්සේ කියන මේ ඔක්කොම දන්නවා කියලා. ඔක්කොම දන්නවා කියනවා. හැබැයි දැන් ලෝකයේ තුල තියෙනවා දැන් ඔන්න අපි හිතමු සාමාන්‍යයෙන් මම උදාහරණයක් කියන්න දැන් අපි හිතමු මොන හරි මේ කවුරුහරි විද්‍යාඥෙක් මොකක් හරි දෙයක් හොයාගන්නවා. මොකක් හරි දෙයක් හොයාගත්තට පස්සේ එයා දැන් එයා හොඳට ප්‍රත්‍යක්ෂ කළේ දේ හොයාගන්නවානේ. හොයාගත්තට පස්සේ එයා ඒහා එකතු වෙනවා. මේක මාගේ මේක සත්‍යයි. මේක තමයි නිවැරදි කියලා එයා ඒහා එකතු වෙනවානේ. නමුත් බුදුරණවහන්සේ මේකේ අවසානට කියනවා මම මේ දිට්ඨ සුතමත විඤ්ඤාත කියන මේ සියලු ධර්මයන් දන්නවා. විශේෂයෙන් දන්නවා. හැබැයි මං එයා එකතු වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ අර දැන් මේ කවුද අර බුද්ධත් ස්වාමීන් වහන්සේ අර මේ ගීකේ ගිහිලා මේ කට්ටිය දාර්ශනිකව මේ මාර්ගයක් මේ කියන්නේ ධර්මයට එන්න හේතුව හැටියට මෙතන ලොකුවට උළුපලා පෙන්නනවා. දැන් ඕනම කෙනෙක්ගේ ස්වභාවය තමයි අපි යම් කිසි දෙයක් තේරුම් ගත්තන, වටහා ගත්තන, අවබෝධ කරගත්තන අපි ඒකත් එකතු වෙනවා. ඒක අපේ දෙයක්වත් පත් වෙනවා. ඒක තමන්ගේ දෙයක්වත් පත් වෙනවා. නමුත් බුදුරණවහන්සේ දේශනා කරන මෙතන මම මේ හැමදේම අවබෝධ කරා මේ ලෝකයේ තියෙන නමුත් මං ඒහා එකතු වෙන්නේ නැහැ කියන්නේ. ඒක තමයි විශේෂ ගන්න. එතකොට එහෙනම් කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන පුළුවන් එකතු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක තමන්ගේ කියලා කරගන්න නැහැ කියලා කියන්නේ. එහෙනම් මේක දැනගත්ත කෙනෙක් හරියට දැනගන්නේ නැහැ කියලා. දැන් හරියට දැනගත්තා නම් ඒක හොඳට තමන්ට ප්‍රත්‍යක්ෂයෙන්නේ. නමුත් ඊළඟ කාරණෙන් බුදුරණහන්සේ කියන ඊළඟ කාරණේ මහණෙනි මේ ලෝකේ මේ දිට්ඨ සුත මුත විඤ්ඤාස ධර්මයන් කියන සියලු දේවල් යම් කිසි කෙනෙක් කියනවා නම් නජානාමිති කියලා මම ඒක මට කියන මුසාවක් කියනවා. ඒ කියන්නේ මට චෝදනාවක් කියනවා ඒක. ඒ කියන්නේ කවුරු හරි කියනවනම් මං ඒක දන්නේ නැහැ කියලා ඒක බොරුවක් කියනවා. එතකොට දැන් අර විදිහට මේ තමන් තේරුම් ගත්ත දේ හා එකතුණු වී ඉන්නකොට සාමාන්‍ය සමාජය හිතන්නේ මේ නොදන්නකම නිසා තමයි මේ හා මේකට එච්චර මේ කියන්නේ මේ හා එකතුණු නැහැ කියලා කියන්නේ. නම බුදුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊළඟින් යම් කිසි කෙනෙක් කියනවනම් මේක මම දන්නේ නැහැ කියලා ඒක බොරුවක් කියනවා. ඊළඟට කියනවා ඊළංකාරණයෙන් කියනවා සාමාන්‍ය සමාජයේ තියෙනවා දැන් මේ යුගයට වඩා ඒ යුගයේ බුදුරණවහන්සේ 15 වෙනි යුගයේ නිවන හොයපු කට්ටිය ඉන්නවනේ ශාස්ත්‍රවරු අනන්ත හිටියා. එතකොට ඒ එතන අනෙක් ශාස්ත්‍රවරුන්ගේ අදහසක් තිබ්බා දැන් යම් කිසි කරුණකට මේ දැන් අපි හිතමු දැන් මේ කාරණේ ගත්තොත් තියෙන මේක දැන් දන්නවයි නොදන්නවයි දෙකම ප්‍රතික්ෂේප කරනවානේ. ඒ කියන්නේ නොදන්නවා කියන එක ප්‍රතික්ෂේප කරනවා දැනගෙන එකතු වෙන්නේ නැහැ කියලා එකතු වෙන්නේ නැහැ කියලා කියනවා. මේකට අදාළ උත්තරයක් වෙන්නද කියලා ඒ යුගයේ තිබ්බ මේ දන්නවයි නොදන්නවයි කියන දෙකම එකට තමයි මෙයා තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දෙකම දාලා. එතකොට ඒක නිසා තමයි එකතු වෙන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ ආ දන්නවයි නොදන්නවයි කියලා දෙකම හවුල කියනවා. ඒකත් මෙහෙකට ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට කියනවා දන්නේත් නෑ නොදන්නේත් නෑ කියලා. සමහරවල් කියනවා ඒ කියන්නේ මේක අර සියුම්ම ගිහිල්ලා මේ මොන හරි මේ ලිස්සල යන උත්තරයකට ඒ කියන්නේ මේ අර මේ දැන් මේක මේහා එකතු වෙන්නේ නැත්තේ අඩමානෙට මෙයා තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා දන්නේත් නැහැ නොදන්නේත් නැහැ කියලා කට්ටිය ප්‍රකාශ කරනවා. එහෙමත් නෙමෙයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මොකද පළවෙනි එකේම හොඳටම කියනවා මොකද මේ මම දන්නා විතරක් නෙවෙයි විශේෂයෙන් අවබෝධ කරගන්න තියෙන්නේ කියලා. විශේෂයෙන් අවබෝධ කරගත්ත නිසා මම එකතු වෙන්නේ නැහැ කියලා. ඊළඟින් කියනවා මම නොදන්නවා කිව්වොත් ඒක බොරුවක් වෙනවා කියලා. මම දන්නවා නොදන්නවා දෙකම කිව්වොත් ඒකත් බොරුවක් වෙනවා කියනවා. මම දන්නේත් නැහැ නොදන්නේත් නැහැ කියලා කිව්වොත් ඒකත් බොරුවක් වෙනවා කියනවා. ඒ කරුණ ටික බුදුන් වහන්සේ ඉස්සල්ලාම කියන්නේ මේ ධම් පරියා විස්තර කරන කලින් මේ සමාජයේ තියෙන මතයක් තියෙනවා. මේ සමාජයේ යම් කිසි මේ අර යම් කිසි දෙයක් තේරුම් ගත්තට පස්සේ ඒකට එල්බ ගන්න ස්වභාවය. ඒකට යොමු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේ ප්‍රතික්ෂේප කරන්නේ මේ මූලික පසුබිමක් ඉස්සලාම සකස් කරේ. ඊට පස්සේ තමයි බුදුරණවහන්සේ ධම් පරියා විස්තර කරන්නේ. මේ බුදුරණවහන්සේ කියලා ඊළඟට ධම් පරියා විස්තර කරනවා. මේ ධම් පරියා ගොඩක් ගැඹුරුයි. මේකට සම්පූර්ණ අනාත්ම ගැන කියවෙන්නේ. මෙතන කියනවා ඉතිකෝ භික්කවේ තථාගතු මහණෙනි තහතන් වහන්සේ තථාගත තෙම දත්ත දිත්තා දත්තබ්බං දිත්තංගන මඤ්ඤති අදිත්තංගන මඤ්ඤති දත්තබ්බංන මඤ්ඤති දත්තාරංන මඤ්ඤති ඔය විදියට සුත මුත විඤ්ඤාත කියන කරුණ ටිකට කියනවා. මෙතන කියන්නේ මේක ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙතන ලොකුට අනාත්ම දර්ශනය ගැන කියන්නේ. දැන් මේ වගේ දැන් ඇහිං රූපයක් දකිනවා මුලික මුලින්ම කරුණයි තමයි දිත්තං දත්තබ්බං දිත්තංන මඤ්ඤති. ඇහිං රූපයක් දකිනවා. ඒ කියන්නේ ඇහිං රූපයක් දකිනවා කියන විවරණයටත් කලින්ම කියන්න තියෙන්නේ ඇහි රූපය වෙන එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ දැන් අපි තුර තියෙන හැඟීමක් තමයි දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න ඔය කට්ටිය මෙතෙන් ආවා. ඉස්සල්ලාම ආවා කියලා තන්න. ඒකට ඉස්සලා එනකොට කුට්ටිය දැක්කා. එතකොට ඇහි රූපය වෙන එකතු වීම තමයි මුලින්ම උනේ. නමුත් ඒ එකතු වුණාට පස්සේ සිදුවෙන දැන් එතන මේ සූත්‍ර අවසානට කියන එකම පස්සේ කියනවා. එහෙම එකතු වුණාට පස්සේ ඇහි රූපය විඥානයයි ඊට පස්සේ එවෙලේ අර එකතු වෙච්ච නිසා තමයි අපිට මේ දැන් මේ කුටිය ගැන ලොකු නිර්මාණයක් ගැන එහෙම කුටියක් මෙතන තියෙන මේ විදිහට කියලා. ඊළඟට දැන් අපි එතන මේ ඒ එහෙම නිර්මාණ වුණාට පස්සේ අපි ගන්නේ මගේ ඇහැට මේ කුටිය දැක්කා කියලා. දිට්ඨියක් කියලා ගන්නේ නැහැ. මගේ ඇහැට කුටිය දැක්කා. ඒකවල මම මුලින් බෙදා ගැනීමක් ඇති වුණා. මම ඉන්නවා. මගේ ඇහැ තියෙනවා. බාහිර රූපේ කුටිය තියෙනවා. ඒ බෙදා ගැනීමත් මුලින්ම අපට හටගත්තා. නමුත් ඒ හටගත්තේ හරියට නොදැක්ක නිසා. යථාර්ථයේ නොදැක්ක නිසා. යථාර්ථකීත්‍ය කියලා කියන්නේ දිට්ඨියක් විතරයි. දැකීමක් විතරයි. එතකොට එයා මම ඉන්නවා මගේ මට පේන කුටිය තියෙනවා කියලා ගත්ත නිසා එයාට මේ දැකීමෙන් තොරව දැකීමෙන් වින්ව අන්නේ ඒ කියන්නේ මේ දැකීමෙන් අනතුරක් මේ කුටිය තියෙනවා. ඒක කියන්නේ මෙන්න මේ වගේ. දැන් ඔන්න ඔයාලා දැන් මේ කුටිය දැකලා ගිහිල්ලා පස්සේ පල්ලියට ගිහිල්ලා කුටිය ගැන හිතනවා. මොකද අර ඇහැ රූපය විඤ්ඤාණ එකතු වීමෙන් මේ කටගත්ත කියලා න්‍යායයට එන්නේ නැහැ. එහෙම එන්නේ නැතුව අපි ගත්තේ මගේ ඇහැට රූපේ පේනවා කියලානේ. එතකොට මට පේන්න කුටියක් තිබ්බා. මට පේන්න කුටියක් තිබ්බා නම් ඒ කුටිය එතන තියෙනවා කියලා අපේ හිතේ සංකල්පයක් තියෙනවා. ඒ හිතේ ගොඩනගෙන සංකල්ප. ඒ සංකල්ප පස්සේ තියෙනවා. ඒක රහතන් වහන්සේට නැහැ කියනවා. දිත්තේ, ඒ කියන්නේ දැකීමෙන් වෙන්ව, ඒ කියන්නේ දැකීමෙන් තොරව මෙතන රූපයක් තියෙනවා කියලා. මෙතන දැක්මක් තියෙනවා කියන ගැනීම රහතන් වහන්සේට නැහැ. ඒ කියන්නේ ඇහැ රූපය වෙන්නේ එකතු වීමෙන් තමයි දැක්ම හටගatti කියලා යාගෙන වුණ තියෙන්නේ. එතනින් එහාට එතන රූපයක් තියෙනවා කියලා ගන්නේ වැරදි සංකල්පයක් ඔස්සේ. ඒක තේරෙනවා එතනින් පස්සේ කියන විස්තරයේද. දැන් අපි හිතමු දැන් මේ කුටිය ගැන පස්සේ හිතනවා කියලා. ඒ හිතන්නේ මොකද්ද? මනසයි අර මොන විඤ්ඤාණයක තියෙන්නේ. අපි හිතමු කෙනෙක් කියන දේක් අහනවා කියලා. ඒ අහන්නේ මොකද්ද? කණයි ශබ්ද විඤ්ඤාණ එක තියෙන්නේ. එතකොට අපි හිතමු අපි වෙනම වීඩියෝ එකෙන් දකිනවා කියලා. මොකෙන් දැක්කත් අපි අපේ ආයතනයක් ඔස්සේ ඒ අවස්ථාව එකතු වෙන දෙයක් එක තමයි අපට ඒ අවස්ථාවේ ලොග් ගොච්චර වෙන්නේ. නමුත් අපට එහෙම හිතෙන්නේ නැහැ. අපට එහෙම හිතෙන්නේ නැත්තේයි අපි හැම වෙලෙම අපි හිතේ තියෙන්නේ මගේ ඇහැට බාහිර රූප පේනවා කියලා. එතකොට අපිට බාහිර දෙයක් තිබිලා. බාහිර දෙයක් තිබුණා නම් ඒ තිබිච්ච බාහිර දේ අපි ඒ දැකපු අවස්ථාවේ නැතුවත් අපිට තියෙනවා. දැන් අපි ඇහෙන් රූපේ දැන් දැක්කා. දැන් දැක්ක අවස්ථාවේ තරන්නේ පස්සෙත් අපිට තියෙනවා. ඒ අපිට බාහිර රූපේ වෙලෙ තිබ්බනේ. ඒ තිබ්බ නිසා අපිට පස්සෙත් කල්පනා කරන්න පුළුවන් මෙතන කුටිය තිබුණා කියලා. ඒ තිබුණ අපිට මගේ ඇහැට බාහිර රූපයක් තිබිච්ච නිසා. එතකොට එහෙම කල්පනාවක් රහතන් වහන්සේට නැහැ කියලා නමඤ්ඤති. දිට්ඨං දත්තබ්බං නමඤ්ඤති. දැකීමෙන් වෙන්ව, ඒ කියන්නේ මේ දැක්ම කියන කාරණාවට වෙන්ව ඊට අමතරව මේ දකින්න දෙයක් තියෙනවා කියලා හැඟීමක් නැහැ කියනවා. ඊළඟ කරුණෙන් කියනවා එහෙනම් කෙනෙක් හිතන්න පුළුවන් අදිට්ඨං නමඤ්ඤති. දැක්කේ නැහැ කියලා. නමුත් දැක්කේ නැහැ කියලා හිතන්නෙත් නැහැ කියනවා. අදිට්ඨං නමඤ්ඤති. ඒ කියන්නේ මෙතන යමක් දැකෙන්න තිබෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඒකත් වැරද්දක් කියනවා. අදිත්තං නමඤ්ඤති කියන එකත් එහෙම සහතන් වහන්සේ දැන් නැහැ කියනවා. ඊළඟට කියනවා දත්තබ්බං නමඤ්ඤති. දකින්න දෙයක් තිබුණා කියලා හිතන්නේ නැහැ කියනවා. දැන් අපිට දකින්න දෙයක් තිබෙච්ච නිසානේ දැකීම පරිබාහිර අපට ඉඳී තිබුණේ. නමුත් දකින්න දෙයක් තිබුණා කියලා හිතන්නේ නැහැ කියනවා. දත්තාරං නමඤ්ඤති. දකින්න කෙනෙක් හිටියා කියලා හිතන්නේ නැහැ කියනවා. දකින්න කෙනෙක් හිටියා කියලා හිතන්නේ නැහැ. දකින්න දෙයක් තිබ්බ කියලා හිතන්නේ නැහැ. හැබැයි දැක්මක් ඇති වුණේ නැහැ කියලා හිතන්නේ නැහැ. මොකද දැක්මක් ඇති වුණා නේද? ඊළඟ තමයි ඒ දැකීමෙන් වෙන්ව මෙතන දකින්න දෙයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ඇහැගෙන ඇතරම ඇහැ කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ ආසුදුස්ති බැස ගැනීමත් එක්ක. නමුත් ඒක බැස ගන්න කලින් මෙතන විවහාර කරන වචන තමයි දිට්ඨිය කියලා. දැකීමක් විතරයි. ඇහැයි රූපය වෙන්නේ එකwidetildeමේ දැකීමක් හටගත්තා. එතකොට එයා ඒ දැකපු දේ දැක්ක විතරක් හික්මෙනවා නම් එතනින් එහාට ඒ ඇතරම මේම හික්මීමක් තියෙන්නේ එළිම අරහත් මාර්ගය තමයි ගොඩාක් දිනු යාට. නමුත් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි එයාට මාර්ගයේ සම්පූර්ණ කළ ඉවරයි. ඒ නිසා එයා කිසි වෙලාවක රහතන් වහන්සේ දැකීමෙන් තොරව මෙතන දකින්න දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. දකින්න දෙයක් නැහැ කියලා දන්නේත් නැහැ. දකින්න දෙයක් ඊළඟට දකින්න කෙනෙක් ඉන්නවා කියලා දන්නේත් නැහැ. දකින්න දෙයක් තියෙනවා කියලා දන්නේත් නැහැ. ඔය හතරම රහතන් වහන්සේට නැහැ කියලා. ඒතකොට එතන සම්පූර්ණ ආත්මීය ක්‍රියාකාරීත්වයේ කිස් කියලා එක තමයි සුතේන් අහණකින් කියනවා. ඊළඟට කියනවා සුතං සෝතබ්බං සුතං නමඤ්ඤති. ඇසෙන ඇසීමක් තියෙනවා. අසන්නෙක් නෙමෙයි ඇසීමක් තියෙන. කියන්නේ කනයි ශබ්දය විඥාන එකතු වෙන දේට කියන ඇසීම කියලා. ඒ ඇසීමක් තියෙනවා. ඒ ඇසීම කියන දේ එයා රහතන් වහන්සේ ඒ ඇසීම ඇසීමෙන් තොරව අහන්න දෙයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපට ඕනේ දැන් අපේ දැන් මම කතා කරනකොට ඔයාලා කටහඬ ඇහෙනවා. කනයි ශබ්ද විඥාන එක තියෙනවා. එතකොට දැන් ඔයාලට හිතෙන්නේ මගේ කනට ශබ්ද ඇහුණා කියන්නේ. ඔයාලගේ මගේ කන එතන මගේ කටහඬ බාහිර ශබ්ද. එතකොට ඒ නිසා ඔයාලට මම පස්සෙත් ඉන්නවා. මම ගැන කල්පනා කිරීමක් පස්සෙත් තියෙනවා. මොකද මේ සායනහස් මේ කිව්වා ඒ අර කටහඬ අපි ඇහුවා. හැබැයි ඒ එවිලෙ ඉන්නේ දැන් පස්සේ අපි තුන් කල්පනා කරලා නෙන්නේ එක්ක මනසට අරමුණක් එන්නේ. එවිලෙ ඉන්නේ මනස අරමුණ විඥාන එකතු වෙන්නේ. ඊළඟට තමයි අපි තමයි මේ පස්සේ වීඩියෝ එකක් අහනවා කියලා. රේඩියෝ එක මේ රෙකෝඩරේ. එතකොට එන්නේ කනයි ශබ්ද විඥාන එකතු වීම.
එතකොට ඒ අවස්ථාවේ හේතුවන හේතු වෙච්ච හේතු නිසා තමයි එවෙලේ සුතයක් හටගන්නේ. නැතුව දැන් හටගත්තු සුතය එතනින් ඉවරයි. ඒ සුතේ එතනින් ඉවරයි. එතනින් එහා ආයි සුතේ මේ ඒතන කිසි දෙයක් හටගන්නේ නැහැ. ඊළඟට කියනවා ඒ වගේම තමයි අසුතංගමණිති. අහන්න දෙයක් නැහැ කියලා එතන එකක් වැරදි. ඒ එහෙම දෙයක්වත් රහතන් වහන්සේ නැහැ කියනවා. ඊළඟට අහන්න මේ නැසිය යුතු දෙයක් තිබුණා කියලා හිතන එකත් ඒක හිතන්නෙත් නැහැ. අසන්න කෙනෙක් හිටියා කෙනෙක් හිතන්නෙත් නැහැ. ඒ ඔක්කොම රහතන් වහන්සේ තුර නැහැ කියනවා. ඊළඟට කියන අනිත් එක මුත කියන කතාව. මුතම් මෝතබ්බම් මුතංගමණිති. ඒ කියන්නේ නාසය ගැන. නාසයයි දිවයි කයයි ගැන. නාසයට නාසය ගඳ සුවඳ විඥාන එකතු වෙනකොට එකතු වෙන කාරණේ කියන මුතය කියලා. එතකොට එකතු වීමෙන් තොරව ඒ කියන්නේ ඒ මුතයෙන් තොරව එතන මුත ස්වභාවයක් තියෙනවා කියලා රහතන් වහන්සේ හිතන්නේ. මුත ස්වභාවයක් කියලා කියන්නේ දැන් අපිට හිතමු ජරා ගොඩක ගඳක් කවර ස්පර්ශනොත් එහෙම නාසයේ ගඳ සුවඳ අපට ඒක කියන පස්සේ කල්පනාවක් තියෙනවා. ඒ කස්සේ කල්පනාවක් අපට එන්නේ අපි මුතයක් කියලා විතරක් නෙමෙයි ගත්තේ. අපි ගත්තා අර ඉතුරු ටික ගත්තා මේ ගඳ සුවඳ ලබන දෙයක් තිබ්බා. බාහිර ජරා ගොඩක් තිබ්බා. මගේ නහයට ගඳ සුවඳ දැනුනා. ඒක ආස්මී දෘෂ්ටි තුන ගහගෙන තියෙනවා. මෙසලා තියෙන ආස්මී දෘෂ්ටි. ඒ නිසා යාට බාහිර දෙයක් තියෙනවා දැන්. බාහිර දෙයක් දැන් තියෙන නිසා දැන් තියෙනනම් බාහිර දෙයක් පස්සෙත් එක තියෙනවා. ඊළඟට තමයි දිවර රස දැනෙන එක. දිවර රසය විඥාන එකතු වෙනකොට මේ එකට කියනවා මුතයක් කියලා එකටත්. එතකොට අපි දැන් රස විඳිනකොට අපට රසය ගැන අපට හිතනවා මේ රසය වෙනමක් තියෙනවා. දැන් අපට කාපු රසය ගැන අපිට පස්සේ හිතන්න පුළුවන් මම මේ ව්‍යංජනේ වල කෑවා. නැත්තම් මේවා කෑවා කියලා පස්සේ හිතන්න පුළුවන්. ඒ පස්සේ හිතන්නේ අපි එහෙම යන්නේ අර අපට හැම වෙලෙම යන්නේ බාහිර රසයක් මගේ දිවට දෙනුණා කියලා. දැන් අර මම එදා මම අර උපමාවෙන් කිව්වේ දැන් ඔන්න අපි TV එක බලා කෑම කනකොට අපට සමහරවල් අපි කන රසයේ ව්‍යංජනේ රස තේරෙන්නේ නැහැ. නමුත් ව්‍යංජනේ මොනම් රස තිබුණේ අපට ඒ අවස්ථාව රස තේරෙන්නට ඕනේ. නමුත් රසය කියන්නේ හටගත්තේ ඇත්තටම දිවයි රසයයි විඥානය තුනම එකතු වෙන්නට ඕනේ. එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය එවෙලේ රසයට දිවට ඇති නොවිච්ච නිසා තමයි රස තේරුන්නේ නැත්තේ. හැබැයි අපි ඒ විදිහම කමින් ඉන්නකොට අර TV එකේ බලන්නේ අවදාන නැති වෙලා අපිට කෙලිම ආයෙ දිවට අවධානය ආවත් තියාම රස තේරෙනවා. එතකොට එකම කාපු දෙයේ රස තේරුනේ අර ව්‍යංජනීයම රස තිබිච්ච පමණක් නෙමෙයි. ඒක රසය කියලා කියන නමුත් ඒ රසය අපේ ලෝකෙට ගෝචර වෙන්නට නම් Tamanට ගෝචර වෙන්නට නම් දිවයි රසය විඥානය කියන තුන එකතු වෙන්නට ඕන. එක තුනට පස්සේ තමයි. නැත්තම් බලන්නකො සමහරුන්ට තියෙනවා සමහර කට්ටිය ඉන්නවා එක ව්‍යංජනයක් කන්න කැමති නැහැ. සමහර කට්ටිය කැමති. ඇයි ප්‍රියප්පී භාවයක් එන්නේ? ඒ ප්‍රියප්පී භාවයක් වෙන්නේ Taman අර මානසික ගොඩනගා ගන්න සංකල්පයක් ගන්න. දැන් සමහර ඉන්නා වන්නේ මේ ඇහෙන් සමහර රූප දකිනකොට සමහර කට්ටියට මේ රාගට ගන්නවා. සමහර කට්ටිය තරහට ගන්නවා. එකම රූප දකිනකොට. එතකොට බාහිර රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අර මුලින්ම දැක්ම හටගත්ත හැමෝටම. හැබැයි දැක්ම හටගත්තට ඊට පස්සේ තමන්ගේ අධ්‍යාත්මයෙන් තමයි වැඩ කරන්නේ. අර බාහිර කෙනෙක් ඉන්න මම ඉන්නවා කියලා අන්න බාහිර කෙනාගේ හොඳ හිතන කෙනා රාගට ගන්නවා. නරක හිතන කෙනාට ද්වේෂයට ගන්නවා. එතකොට ඒදී එතනින් එහාට සම්පූර්ණයෙන් ගොඩනගෙන්නේ මම අර ඉදාර මදුපින්ඩික සූත්‍රයේ කිව්වේ ප්‍රපංච සංඥා සංකය කියන්නේ අර අපි අර මේ ඇහෙන් රූපේ දැක්කට පස්සේ දැකීම මාත්‍රේ නතර වෙන්නේ නැහැ. අපි ගන්නේ මම මගේ ඇහැට රූපේ දරුණා කියලා. ඒකට එහෙම ආවට පස්සේ අපට අන්න එනවා අපේ හිතේ තියෙන සංකල්ප ටික. මෙයා තරහකාරෙක් මෙයා මෙහෙම කෙනෙක් කියලා අපේ හිතට එනවා. ඒ එමත් එක තමයි අපිට හටගන්නේ මොකද්ද? අරයාගෙන තරහක් නැත්තම් අරයාගෙන කාගිය. හටගන්නේ අපේ ඇතුළේ තියෙන කල්පනාවත් එක්ක. එතකොට ඒකත් එක තමයි කෙලෙස් හටගන්නේ. ඒකයි අර දැන් සම්පූර්ණ මේ කෙලෙස් වලට ඉඩ තියෙන්නේ අනුසය ධර්ම හැම දෙයක්ම හටගන්න ඉඩ තියෙන්නේ ආත්මීය හැඟීමත් එක්ක. ඒ කියන්නේ මම ඉන්නවා කියන හැඟීමත් එක්ක. මම නැතිනම් මම නැහැ කියලා දැක්කම මේ හේතුඵල ධර්මයක් ඇටියට. එතකොට යාට රාගය හටගන්න දෙයක්වත් නැහැ. ද්වේෂ හටගන්න දෙයක්වත් නැහැ. ඊළඟට ඒ විදිහටම කියනවා මනස ගැනත්. මනසටත් එහෙමයි. මනසයි අරමුණ විඥාන එකතු වෙනකොට ඒ එකතු වෙන දෙයින් තොරව එහෙම දෙයක් ගැන දෙයක් නැහැ කියලා හිතනවා හිතන්නේ. මොකද එහෙම දෙයක් ඇත්තරම තියෙන අපි ඊළඟට අපි මනසින් ගොඩ නගා ගන්න ලෝකයක් එක්ක. ඊළඟට හිතන් මේ එහෙම දෙයක් කියන්නේ මනස මේ අවිඥාතයක් නැහැ කියලා හිතන එකත් වැරද්දා. මොකද එයාට යම් කිසි දෙයක් දැනුණානේ. ඒ දැනුණේයි මනසයි අරමුණ විඥාන එකතු වෙච්ච නිසා. ඒ වගේම තමයි එහෙම දෙයක් කියන්නේ හිතන කෙනෙක් ඉන්නවා හිතන දෙයක් තියෙනවා කියන හිතන එකත් ඒ දෙකම දෘෂ්ටි දෙකක්. ඒ දෙකම රහතන් වහන්සේට නෑ කියනවා. මෙන්න මේ විදිහට මේ කාරණේ ලස්සනට විස්තර කරනවා. මේ කාරණේ තේරුම් ගන්න ලස්සන සූත්‍රයක් තියෙනවා. මම ඒ සූත්‍ර ලබන සතිය කියලා දෙන්න ඉතින් ඉන්න ලබන ඊළඟ දවසේ. ඒක මම මේ පොඩි කාරණයක් කියන්නම්. මාළුම්පති බාහ්‍ය දාරුචීරියේ මාළුම්පති සූත්‍ර දෙකේ එකම විස්තරයක් තියෙන්නේ. මේ පොඩ්ඩක් වෙනස් මාළුම්පති සූත්‍රේ. ඒක මෙන්න මෙහෙම කියනවා.
රහතන් බුදුරණවහන්සේ කියනවා ඒ භික්ෂුවට බාහිර දාරචීර සායන හසිට දිත්තන් නැ දිප්පේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාති විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති දැක්කපු දේ දැකීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා අහපු දේ ඇසීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා දැනගත්ත දේ දැනගැනීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා මේ ඊළඟට මනසට දැනුණ දේ ඒ දැනීම මාත්‍රෙන් හික්මෙන්න කියනවා එහෙම හික්මුනොත් ඊළඟට කියනවා ඒ ලස්සන කාරණයක් කියනවා ඔබ එයින් නැහැ කියනවා ඒ කියන්නේ දැන් මම දැන් මෙතන කියවන දැන් දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති නොවිච්ච කෙනාගේ ස්වභාවය තමයි දැක්ම හටගත්තට පස්සේ එයා දැක්කා කියලා විතරක් හික්මෙන්නේ නැහැ. එයා මොකද වෙන්නේ? එයා ගන්නවා දකින්න දෙයක් තිබ්බා. දකින්න මමෙක් හිටියා. ඒ නිසා දැකීමෙන් තොරව එයාට අදදී තියෙනවා. නමුත් දිත්තේ දිත්තමත්තම් ඒ කියන්නේ දැක්ක දේ දැක්කා විතරයි කියලා හික්මෙනවා නම් එයාට දකින්න දෙයක් තියෙනවා කියලා ගැනීමකුත් නැහැ. දකින්න කෙනෙක් ඉන්නවා කියලා ගැනීමකුත් නැහැ. එතකොට එයාට දකින්න දෙයක්කුත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ. එයාට එතනම ආත්මෘෂ්ටියක් හැදලා අන්න බුදුරණවහන්සේ කියනවා ඔබ එයින් නැහැ කියනවා. එයින් නැහැ කියන අර හටගත්ත දිත්තේ කියලා දෙයක්. ඇහැ රූපය විඤ්ඤාණ එකතු වෙලා හටගත්ත දිත්තේ. ඒ දිත්තේ හටගත්ත තුලින් හටගත්ත දිත්තේ තුලින් ඔබ නැහැ කියනවා. ඔබ කියන්නේ දැන් අපිට දැන් බුදුරණවහන්සේ කියන්නේ ධාරුචීරි සාමින් හන්සේට ඔබ එතන නැහැ කියනවා. ඒ කියන්නේ මම කියලා දෙයක් එතන හටගත්තේ නැහැ කියනවා. ඔබ එහෙම හික්මුණා නම් ඊළඟට කියනවා ඔබ එහි නැහැ කියනවා. එහි නැහැ කියලා කියන්නේ දැන් ඇහැ රූපය විඤ්ඤාණ එකතු වුණාට පස්සේ එයා දැක්කොත් දැක්ක විතරයි හික්මුණා නම් එයාට දකින්න දෙයක් තියෙනවා කියලා ගත්තේ නැහැ. එහෙනම් දකින්න දෙයක් තියෙනවා කියලා ගන්නේ රූපෙනි. ඔබ එතර නැහැ කියනවා. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියක් එයාට බැස ගැනීම සම්පූර්ණ නිරුද්ධලා එතන. ඔබ එතර නැහැ කියනවා. ඔබ එහිත් නැහැ කියනවා. දැන් ඔබ මෙහිත් නැහැ කියනවා. ඒ කියන්නේ ඇසතුලත් නැහැ කියනවා. ඔබ හටගත්ත දේ තුලත් නැහැ. ඇහැ රූප විඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත දේ තුලත් නැහැ. ඒ වගේම ඔබ රූපේ තුලත් නැහැ. ඔබ ඇහැ තුලත් නැහැ. ඔබ උතනින් නිදහස් කියලා. ඔබ දුකෙන් නිදහස් කියලා. එතකොට ඒ විදිහට කෙනෙක් දැක්කොත් දැක්ක විතරයි හික්මෙනවා නම් ඇසුවොත් ඇසුනා විතරයි හික්මෙනවා නම් එයා සම්පූර්ණ දුකින් නිදහස් වෙනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ වෙලේ මේ දාරුචීරිය ස්වාමීන් වහන්සේට ඒ ධර්ම දේශනා කරපු ගමන් ඒ වෙලෙම මේ පැබාකක රහත් වුණා. එතන බලන්න මේ පැබා කියන්නේ පොඩි කාලයක රහත් වුණා. එච්චර රහත් වෙන තරම් ගැඹුරු මේ ධර්ම පරියායක් එතන කියලා දන්නේ. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අපට දැන් අපේ එච්චර ප්‍රඥාව මොහොල නැති නිසා තමයි මොකද අපිට ගොඩක් කියලා මේ ධර්ම කාරණෝ අපි හැම එකම තේරුම් ගන්න උත්සාහ කරන ආත්ම දෘෂ්ටි ඉඳගෙන. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි ඉඳගෙන මේ කරුණු තේරුම් ගන්නවා කියන්නේ ගොඩක් අමාරුයි. දැන් ඇත්තටම එකයි මේ ඉස්සල්ලාම් බුදුන් වහන්සේ දේශනා කරන රාග දේශයන් කරන්න නෙමෙයි. මොකද රාග දේශයන් කරන එක මේ හැටි අමාරු දෙයක් නෙමෙයි සාමාන්‍ය සමාධි බලයක. ප්‍රධානම කාරණේ රාග දේශයෙන් නෙමෙයි ආත්ම දෘෂ්ටි කඩන වැඩ පිළිවෙල. ඒකයි කියන්නේ සක්කාදිට්ඨි කඩා ගන්න කියලා. එතකොට ආත්ම දෘෂ්ටි කඩන්න අපි ආත්ම දෘෂ්ටි ඉඳගෙන ආත්ම දෘෂ්ටි කැඩෙන වැඩ පිළිවෙල දිහා දකින්නට අසීමිත ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒකයි අර බුදුරණ සුඛමාවක් කියන්නේ අර මේ දක්ෂ දුනුමාය අර ලිච්ඡේ කුමාරවරු අර ඊතල විදිනවා දකින්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඈත ඉලක්කෙට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා හරි දක්ෂයි මේකට ඉලක්කෙට විදිනවා කියලා. බුදුරණ වහන්සේ අහනවා ඕකද දක්ෂකම මේ අස්ලෝමයක් හතකට පළලා ඈත එවැනි මස්ලෝමයක හතට පළපෙක මෙල්ලලා අර හතට පළපෙකින් අරකට විදින කොච්චර අමාරුද කියලා. ඉස්සරහම ගරි අමාරුයි. ඊට වඩා අමාරු ආනන්ද සක්කාදී දුක්කලා. ඉතින් බලන්නේ ඒකට හේතුවර ආස්මී මේ හේතුඵල ධර්මයේ කියන මේ ආස්ම දෘෂ්ටි කඩාගන්න ලොකු ගැඹුරු ප්‍රශ්නාවක් තියෙනවා. මොකද අපි කොහොම ගියත් අපි අර ආත්ම දෘෂ්ටිය වටාම කරගෙන. ඒ ආත්ම දෘෂ්ටිය වඩා නොකර වෙන්නට නම් අපි මේ අර බුදුරණවහන්සේ කියන අර ගැඹුරු සූත්‍ර අපි ටික හිතනකොට තමයි මේ වැඩපිළිවෙල අපිට එකපාරට තේරෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට මේ කියන කරුණ එකපාරට අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි ක්‍රමානුකූලව මේක අහනකොට මේක හිතනකොට අපිට ටික මේක තේරෙනවා. හැබැයි මේක තේරෙනකොට ඒ තරම් සතුටුකුත් නැහැ. මොකද එතකොට අර තේරෙන්නේ ඇත්තටම මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ ආත්මීය කඩපිලිලකින් තොර මේ හේතුඵල ධර්මය මෙතන තියෙන්නේ කියලා සමන්ත ප්‍රත්‍යක්ෂ වෙනකොට වැටෙනකොට එතන මහා සතුටක් හටගන්නවා. ඒ සතුටත් එක්ක තමයි මම මේ අද කරන් හිටපු සූත්‍ර උපනිෂද සූත්‍රේ ඒ සතුටත් එක්ක තමයි මේ ඒක ඉස්තර කරනවා. සමාධි හටගෙන හතරගෙන යථාබුද්ධ ඥානිය හතරගෙන මේ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙල සම්පූර්ණ ඒ තුලින් ඉස්මතු වෙලා යනවා. නමුත් ඊට කලින් මම මේක කරන්න හිතන මොකද මෙතන ගොඩාක් මේ කාරණේ තුලින් මේ අනවශ්‍ය දර්ශනේ හොඳට කියනවා. එතකොට දැන් මේ බාහිර දාරුචීරියේ ස්වාමීන් වහන්සේගේ කරුණ ටික ඔක්කීම ඒ කියන කරුණ වලින් හොඳට තේරෙනවා මෙතන මේ දැක්කොත් දැක්කා විතරයි කියන හික්මීමේ න්‍යායය තියෙනවනම් එයාට මේ සම්පූර්ණ අරහත් මාර්ගය කියන එක වඩනවා කියන එක ඉක්මනින්ම එයාට කරන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. මේ ස්වාමීන් වහන්සේට ඒ උදාහරණ කියනවා සනස් කියන එක තමයි. ඔන්න බලන්න මේ උදාහරණ පොඩ්ඩක් කල්පනා කරලා මම කලින් කියන්නද මට බල්ලෙක් ඔන්න ඒ දණ්ඩක් උඩින් යනවා. බල්ලෙක් ඒ දණ්ඩක් උඩින් යනකොට ඌ බලනවා වතුර දිහා. වතුර දිහා බලනකොට මොකද්ද පේන්නේ? බල්ලෙක් පේනවනේ. එතකොට ඌ බල්ලා දකින්නකොටම ඌ හිතනවා මොකද්ද? වතුරේ බල්ලෙක්
ඉන්නවා කියලා. ඌ එහෙම හිතලා මොකද කරන්නේ? එක්ක නඩු ගොඩවන්නවා, එක්ක බුරනවා. එතකොට ඌ හිතන ක්‍රමය සම්පූර්ණ වැරදි. ඌ ඊට පස්සේ ඒ දන්නේ අයින් වුණාට පස්සේ ඌ දන්නවා මොකද වතුර බල්ලෙක් හිටියා. නමුත් ඌගේ දැක්ම වැරදි. හැබැයි ඌ බලනකොට වතුර බල්ලෙක් නැහැ කියලා කියන එක හරිද? නැහැ කියන එකත් වැරදි. ඇයි එහෙනම් ඌ ඇයි මේ වතුර බල්ලෙක් ඉන්නවා කියලා දැක්කේ? නැහැ නෙමෙයි. එතන නිවැරදිම දේ තමයි ඌ බලපු නිසා වතුර බල්ලෙක් හටගත්තා. අන්න ඒකයි බුදුන් වහන්සේගේ ධර්මය තුළ තියෙන හේතු බල ධර්මයක් කියන්නේ ඒකයි. ඔය බල්ලෙක් හටගත්තා. එතකොට ඒකයි බුදුන් වහන්සේ මේකෙන් අර අදිත්‍යංගන මඤ්ඤති කියන එකෙන් කියන්නේ දකින්න දෙයක් නැහැ කියන දෘෂ්ටි වැරදි. හැබැයි දකින්න දෙයක් තියෙනවා කියන එකත් වැරදි. නැහැ කියන එකත් වැරදි. තියෙනවා කියන එකත් වැරදි. ආතන බල්ලෙක් හිටියේ නැහැ දකින්නේ. නමුත් ඒ බල්ලා මම බලපු බල්ලට හිටියේ බල්ලෙක් පේනවා කියලා ඌ ගත්ත නිසා ඌට පස්සෙත් අර වතුර බල්ලෙක් කියන්නේ. අන්නේ වගේ තමයි අපේ ලෝකය. අපේ ලෝකෙත් අපි අහින් රූපේ දකින්නකොට අපි දැක්ක විතරයි හික්මෙන් නැති නිසා මොකද වෙන්නේ? අපට අර බල්ලා හිතුවා වගේ, ඔතනේ බල්ලෙක් හිටියා කියලා බල්ලා හිතුවා වගේ අපට ඒ දැකපු දේ ඊට පස්සෙත් තියෙනවා. අහපු දේ ඊට පස්සෙත් තියෙනවා. ගඳ සුවඳ විඳපු දේ ඊට පස්සෙත් තියෙනවා. රස විඳපු දේ ඊට පස්සෙත් තියෙනවා. පහස ලැබපු දේ ඊට පස්සෙත් තියෙනවා. අරමුණු හිතපු දේ ඊට පස්සෙත් තියෙනවා. ඇයි ඒ? අපි දැක්කේ නෑ ඇහැ රූපය විඥාන එකතු වීමෙන් මෙතන හට ගැනීමක් විතරයි උනේ කියලා. එහෙම අපි හැම වෙලෙම හික්මෙනවා නะ අපට අර මානසික අපේ ලෝකෙට එන අපි අර මේ එකට අර දැන් මම අර සූත්‍ර කියලා දුන් ප්‍රපංච සංඥා සංකා වලින් අපි අර අතීත අනාගත වර්තමාන කාලාත්‍රයෙන් ගත්ත දේවල් වලට තමයි අපි ඊට පස්සේ දැකපු දේ අර ඇහිං රූපේ දැක්කට පස්සේ මම මගේ ඇහැට රූපේ වුණා කියලා ගත්තට පස්සේ ආ මේ ලස්සන කුටිය ආ මේ අර ස්වාමීන් වහන්සේ කියලා අපි ගත්ත නිමිතිත් එක්ක ඉතින් දෙන්නේ ඒ එකක්වත් එන්නේ නැහැ අපි දැක්කොත් දැක්කා විතර හික්මෙනවා දැක්කොත් දැක්කා විතර හික්ම නැති නිසා අර නිමිති ඔක්කොම ටිකයි දෙල අපි අඳුන ගන්නවා එතකොට අපිට අපි අර මේ දැන් මේ එහෙම එන්නේ අපි අර දෙයක් තියෙනවා කියලා ගත්ත නිසා. දෙයක් තියෙනවා කියලා ගත්ත නිසා අතීතයේ ගත්ත ඒවත් ඔක්කොම ඇදලා එතන හඳුන ගන්නවා. හැබැයි දෙයක් තියෙනවා කියලා ගත්තේ නැතිනම් අර අතීතේ නිමිති එන්නේ නැහැ. එතකොට ආද ආත්ම දෘෂ්ටියකින් කැඩලා යනවා. එතන බලන්න මේ උපමාවෙන් ලස්සනට මේ උපමාවෙන් අර සාමාන්‍ය උපමාවා. මේ උපමාවෙන් එතන පෙන්눔 කරන්න දෙන්න උත්සාහ කරන්නේ මේ දැකීමෙන් තොරව වෙන දෙයක් නැහැ. වෙන දෙයක් තියෙන්නේ අපි තුල කොටු වෙච්ච රාමුවක් විතරයි. එතකොට මේ සූත්‍රය අර මේ බාහ්‍ය දාරුකීර සූත්‍රය එතන අර කියනවා ඔබ එයින් නැහැ කියනවා. ඔබ එයින් නැහැ කියලා කියන්නේ දැක්මෙන් ඔබ හටගන්නේ නැහැ. ඇත්තරම දැක්කෙන් හටගන්නේ අපේ තියෙන වැරදි සංකල්පයක්. දැක්මෙන් මම කියලා දෙයක් එතන නැහැ කියනවා. ඒ විදිහට හික්මෙනවනะ. ඔබ එහෙත් නැහැ කියනවා. ඔබ ඒ රූපය තුලත් නැහැ. ශබ්දය තුලත් නැහැ. රසය තුලත් නැහැ. ගඳසුණ තුලත් නැහැ. පහස තුලත් නැහැ. අරමුණ තුලත් නැහැ. එහෙනම් ඔබ මෙහෙත් නැහැ කියනවා. ඇහැ තුලත් නැහැ. ඊළඟට කන තුලත් නැහැ. ශබ්ද මේ නාසය තුලත් නැහැ. දිව තුලත් නැහැ. කය තුලත් නැහැ. මනස තුලත් නැහැ. ඒ කිසි දෙයක ඔබ නැහැ කියනවා. ඔබ එහෙම හික්මෙනවනะ. ඔබ අතරත් නැහැ. කිසි තැනක ඔබ දුකින් නිදහස් කියනවා. එතකොට නමුත් එහෙම නොවෙන්නේ අපි දකිනකොටම ප්‍රපංචයක් එක්ක අපි ගොඩනගිනවා මගේ ඇහැ බාහිර රූපේ ඊට පස්සේ අපට අර ලෝකෙ ඔක්කොම නැවි අපට සේරම වෙනවා අපි තුල ගත්ත සංකල්ප ඔක්කොම ඊළඟට ඒ කාරණා එතනින් ඉහා සූත්‍රයේ තව කරුණු ටිකක් තියෙනවා ඒකෙන් හොඳට තේරෙනවා ඊළඟට තමයි කියලා බුදුරණන් දේශනා කරන ඒ කරුණු කියලා ඉවරලා අර දිත්තන් දත්තබ්බන් ඒ කියන්නේ දැක්කොත් රහතන් වහන්සේක ස්වභාවය දැක්කොත් දැක් මේ ඒ කියන්නේ දැක්කලා දකීමෙන් පරිබාහිරව මෙතන දකින්න යමක් තියෙනවා කියලා හිතන්නේ නැහැ ඊළඟට දකින්න දෙයක් නැහැ කියලා හිතන්නේත් නැහැ ඊළඟට දකින්න දෙයක් තියෙනවා කියලා දන්නේත් නැහැ දකින්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේත් නැහැ ඊළඟට අහන දේ ගැන ගඳ සුවඳ ලබන දේ ගැන රස ලබන දේ ගැන පහස ලබන දේ ගැන අරමුණු ලබන දේ හැම දෙයක් ගැන මෙහෙම හිතනවා කියනවා ඊළඟට කියනවා මෙන්න මෙහෙම ලක්ෂණ කියමනක් ආයි කියනවා ඉතිකෝ බික්ක රතහගතු දිත්ත සුතමත විඤ්ඤා තබ්බසු ධම්මේසු තාදී ඒවතාදී සම්මාච පනතාදී මාන්නතරං උත්තාදී උත්තරතරව පානිතරව නත්ති වදාමීති මෙන්න මේ දිත්ත සුතමත විඤ්ඤාත ධර්මයන් කෙරේ. ඒ කියන්නේ දකින අහන ආග්‍රහණය කරන රස විඳන පහස ලබන අරමුණු හිතන මෙන්න මේ ධර්මයන් කෙරෙහි තථාගතයන් වහන්සේ තාදී කියන. තථාගත කියන්නේ රහතන් වහන්සේ තාදී කියන. තාදී කියන වචනේ තේරුම ඒ ස්වභාවය. ඒ කියන්නේ ඒ ස්වභාවය ඉක්මවල නැහැ කියන්නේ. තාදී ඒව තාදී. මේ කියන්නේ ඒ ස්වභාවය තුලමයි ඉන්නේ. එතනින් එහා ඉක්මවල යන්නේ නැහැ කියන. මෙතන කියනවා මේක වඩා තාදී ස්වභාවයක් නැහැ කියන. එක සාමාන්‍යයෙන් අපි සාදී කියන වචනේ අපි පරිවර්තනය කරනවා අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ කියන. හැබැයි අටලෝ දහමට කම්පා නොවෙන්නේ ඇයි? මේ ස්වභාවය නිසා. ඒ කියන්නේ අටලෝ දහමට කම්පා වෙන්න දෙයක් නැහැ යාට. අටලෝ දහමට කම්පා වෙන්නේ නැති සාදී නිසා තමයි. නමුත් සාදී වෙන්නේ සාදී කියන වචනේ තේරුම ඒ ස්වභාවය. ඒ කියන්නේ දිප්තයේ ස්වභාවය විතරයි. එතනින් එහා යන්නේ නැහැ. සුත ස්වභාවය විතරයි. මුත ස්වභාවය විතරයි. විඤ්ඤා ස්වභාවය විතරයි. මෙතන ලස්සන වචනයක් තියෙනවා. මේ ලස්සන මේ පාලි මේ කියන්නේ පාලි සංදි කරන වචනයක් තියෙනවා දැන් තාදී කියලා සාතන් වහන්සේ වචන තමයි අතම්මේ කියලා සාතන් වහන්සේට අතම්මේ කියලා කියන්නේ තාදී කියලා කියන්නේ ඒ ස්වභාවය. ඒ කියන්නේ දැන් දිත්තේ කියන ධර්ම ස්වභාවය විතරයි. සුතේ කියන ධර්ම ස්වභාවය. එතනින් එහාට යන්නේ නැහැ. ඊළඟට තමයි තාදී කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් සිංහල දන්න කට්ටිය සිංහල වල තියෙන රිදීමය, හන්මය. ඒතකොට කියන්නේ රිදීමය කියන්නේ රිදී වලින් හටගත්ත කියන එකනේ. හන්මය කියන්නේ හන් වලින් හටගත්ත. එතකොට දැන් පාලි වලටත් ඔය මය කියන වචනේ එකකින් හටගත්ත කියන එකටම නිර්මාණය. ඒ වචනේම තියෙනවා. සීලමය කියන්නේ සීලයෙන් හටගත්ත. නමුත් බුදුරණවහන්සේ ඒ සූත්‍රයේ කියනවා සතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා සීලමය නෑ කියනවා. සීලෙන් හටගත්ත කියන්නේ නෙවෙයි හටගත්ත ආකාරය. සීලවත් සීලවා හෝති නැත්නම් සීලමය කියනවා. ඒ කියන්නේ සීලයෙන් හටගත්ත කියන්නේ නෙමෙයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥාවත් කියන කෙනෙක්. සීලෙන් හටගත්ත නම් සීලෙ නැති වෙච්ච එක මම එයාගේ මේ ශ්‍රාවකත්වය නැතිලා යනවා. නමුත් සීලවා හෝති කියනවා. සීලවත් වෙනා විතරයි. ඒ විදිහට මය කියන වචනේ කියන්නේ ඒ දුරින් හටගත්ත කියන එකට. එතකොට මේ තාදී කියන වචනේට කියනවා මේ මේකටයක් මේ සිංහල මේ කියන්නේ පාලි අර්ථකථනය. තාදී කියන වචනේ කියන්නේ ඒ ස්වභාවය. තාදී කියන වචනේ මය කියන වචන එකතු වුණාට පස්සේ කියන තද්මය කියලා. තද්මය කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත්ත කියන එක. තාදී කියන්නේ අර දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ඒ ස්වභාවයට තාදීමයක සංදිනවට තද්මය වෙනවා. තද්මය කියලා කියන්නේ එතකොට ඒ ස්වභාවයෙන් හටගත්තද. තද්මය කියන එක ඒක සංද ලෝප සංදි ලෝප වීමක් තියෙනවා. තද්මය සම්මය වෙනවා. සම්මය කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත්ත කියන එක. ආතන වාසිර කියන අතම්මය කියලා. අතම්මය කියන්නේ සම්මය කියන එකට නයන්න මුලින් දාලා නැතම්මය. නැතම් මේ පාළි වල අතම් මේ වෙනවා. එතකොට නැතම් මේ කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් හටගත් දෙයක් රහතන් වහන්සේට නැහැ කියන එක. අතම් මේ කියලා රහතන් වහන්සේට කියනවා රහතන් වහන්සේ ඒ ස්වභාවයෙන් හට ගැනීමක් යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් දිත්තේ විතරයි. දිත්තේන් එහා රහතන් වහන්සේ යන්නේ නැහැ. සුතේ විතරයි. මුත්තේ විතරයි. විඤ්ඤාතේ විතරයි. එතනින් එහාට දකින්න දෙයක් තියෙනවා කියලා හරි දකින්න කෙනෙක් ඉන්නවා කියලා හරි නැත්නම් දකින්නින් පරිබාහිරමේ දැක්ම තියෙනවා කියලා හරි එයා එහෙම අරගෙන එතනින් එහා ලෝකයක් ගොඩනගන්නේ නැහැ කියලා රහතන් වහන්සේට කියනවා. ඒකයි රහතන් වහන්සේ කියන්නේ තාදී කියලා. එතනින් එහා රහතන් වහන්සේගේ ජීවිතයේ ඒ කියන්නේ වෙන කෙලෙස් සොස්සිය යන්නේ නැහැ කියනවා. ඊළඟට තමයි ඊළඟ මෙන්න මේ ගාථාවෙන් හොඳට ඒ කාරණු තව ටිකක් තේරෙනවා. ගාථාවේ කියනවා මෙන්න මෙහෙම. මේ දික්ත සුතමත විඤ්ඤාත ධර්මයන් කෙරෙහි ඒවට බැහැගෙන ලෝකයා ඉන්නේ කියනවා. ඒවට බැහැගෙන දික්ත සුතමත විඤ්ඤාත ධර්මයන් කෙරෙහි බැහැගෙන ඒක සත්‍යයි කියලා ලෝකයා හිතාගෙන ඉන්නේ කියනවා. ඒ කියන්නේ තමන් දැන් දිට්ඨසත මුත්ත විඤ්ඤාත ධර්මයන් කෙරියා බැහැ ගන්නවා කියන්නේ එයා බැහැ ගන්නේ කොහොමද? ඒ දිට්ඨියත් එක්ක මම දැක්කා, මම හිටියා, වාහි රූපේ දැක්කා කියලා. එතකොට ඒකත් එක්ක එයා බැස ගන්න මම දැකපු දේ ඇත්තමයි කියලා. මම අහපු දේ ඇත්තමයි කියලා. මම මේ සුවඳ ලැබපු දේ ඇත්තමයි කියලා. මම රස විඳපු දේ ඇත්තමයි කියලා. එතකොට එයා ඒක බැසගත්ත නිසා ඒකත් එක්ක මේ ලෝකේ වාද හට ගන්නවා කියලා. මොකද එයාට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද එයා දැන් බැසගෙන ඉවරයි මෙතන මේ දකින්න දෙයක් තියෙනවා කියලා. ඊළඟට කියනවා රහතන් වහන්සේට නතේසු තාදී සය සංගතේ සත්‍ය මුසාවල් පරන්දහිය. රහතන් වහන්සේගේ තාදී කෙනාට, ඒ කියන්නේ හේව ස්වභාවයට පත්වෙච්ච කෙනාට නැහැ කියනවා අනිත්‍යයත් එක්ක වාද පරන්දහ යාලත් එක්ක, ඒ කියන්නේ මේ ඒක සත්‍යයි කියලා අරගෙන ඒකට බැසගත්ත බැස අරගෙන අනිත්‍ය වැරදි මේක ඇත්තයි කියලා කාරක විතරකයක් රහතන් වහන්සේට නැහැ කියනවා. ඒ නැත්නම් මොකද කියනවා? සය සංවිත නැති නිසා කියනවා. මෙන්න මේ ලක්ෂණ වචන ඇතුළේ සය සංවිත කියලා. සය සංවිත කියන වචනේ තේරුම තමයි සයන් සංවිත පාලියේ. සයන් සංවිත කියන්නේ තමන්ට කොටු වෙච්ච රාමුව. එතකොට තමන්ට කොටු වෙච්ච රාමුවක් රහතන් වහන්සේට නැහැ කියනවා. මම මේ තමන්ට කොටු වෙච්ච රාමුවක් කියන එක පැහැදිලි කරන්න ඕන. දැන් ඔන්න අහිං රූපයක් දැක්කා. දැන් ඔන්න බලන්නකෝ මෙහෙම හිතන්න. දැන් ඔන්න අපි හිතමු අපේ තමන්ගේ ගෙදර ගැන හිතලා. දැන් ඔන්න තමන්ගේ බහාරියාව හිතන්නකෝ. ඔන්න තමන්ගේ බහාරියාව තමන් දකින්නවා. එතකොට තමන්ගේ දුවේ බහාරියාව දකින්නවා කියනවා. ඊළඟ බහාරියාගේ අම්මා දකින්නවා. එතකොට බලන්න එකම රූපේ තුන් දෙනාම දකින්නවා. නමුත් තුන් දෙනා එකම රූපේ දැක්කට තුන් දෙනා දැන් බහාරියාව දිහා තමන් දකින්න මට බහාරියාව කියන්නේ තියෙන්නේ. නමුත් දරුවන්ට එයා දකින්නකොට බහාරියාව කියලා තියෙන්නේ නැහැ නේ. මගේ අම්මා කියලා තියෙන්නේ. එතකොට එයාගේ මේ දෙමාපිය බහාරියාව එයා දකින්න එයා දකින්නකොට හිතෙන්නේ මගේ දුව කියලා. නමුත් දකින්න එකම රූපයක්. එතකොට හැමෝගෙම දික්ටි එකයි. හැමෝටම උනේ ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වුණා. අපටත් උනේ ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වුණා. දරුවන්ටත් උනේ ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වුණා. අරයටත් උනේ ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වුණා. නමුත් එකතු වෙන්න දේ නැතර උනේ නැහැ. මොකද උනේ මම මගේ රූපේ මගේ ඇහැ කියලා ගත්තා. බාහිර රූපේ කියලා ගත්තා. ඔන්න එතකොට දකින්න දෙයක් තියෙනවා කියලා ගත්තා. අන්න තමන්ගේ සය සංගත රාම වෙනවා. තමන්ට කොටුච රාම වෙනවා. මොකද තමන්ට ඉන්නේ මගේ බහිරියාව කියන අනුව තමයි සංකල්පට ගන්න. දරුවන් හටගන්නේ මගේ අම්මා කියන සංකල්ප. තමන්ට කොටුච රාමවත් එක්ක. ඊළඟට දෙමව්පිය හටගන්නේ මගේ දුව කියන සංකල්පය. එතකොට එකම දේ දැක්කට ඉතින් එහාට සිදුවන්නේ තමන් කොටුච රාමවත් එක්ක. ඒකයි කෙනෙක් දකින්නකොට කෙනෙකුට රාග හටගන්නේ. කෙනෙක් දකින්න කෙනෙකුට දේශ හටගන්නේ. එකම කෙනා දැක්කට කෙනෙකුට රාග කෙනෙකුට දේශ හටගන්නවා. ඇයි එහෙම හේතු වෙන්නේ? එහෙම හේතු වෙන්නේ තමන්ට කොටුච රාමවකින් තමයි මේ කියන්නේ. එතකොට ඒ නිසා තමයි ලෝකේ සම්පූර්ණ වාදිවාදයක් තියෙන්නේ. ඇයි අර දැන් තමන් මේ පුටුවෙච්ච රාමෝසුන් තමන් මේක සත්‍ය කියලා දන්නවනේ. ඒ නිසා අනික අයත් එක්ක වාද කරනවා. එතකොට සය සංගුතික තමයි අර එදා විස්තර කරේ ප්‍රපංච සංඥා සංඛා කියලා කියන්නේ කියන්නේ දැන් ඔන්න අපි දිත්තේ විතරක් ඉක්මුන්නේ නැති නිසා අපි මොකක්ද ගත්තේ අපි එන හැංගු රූප දැක්කා. එතකොට බාහිර දකින්න දේ තිබ්බා. දකින්න දේ තිබ්බට පස්සේ අන්න දකින්න දේ මොකද්ද කියලා අර්ථකථනයට අපට අපි ළඟ තියෙන කොටු වෙච්ච රාමෝච්ච නිමිතිද කියනවා. ආ මේ මගේ බාහිරියාව. ආ මෙයා මෙහෙමයි. මෙහා මෙහෙමයි කියලා අපි කොටු වෙච්ච රාමෝච්ච එක්ක අන්න අපි ඒකන හිතනවා. ඒකන කතා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ආත්ම දෘෂ්ටි බැසගත්ත නිසා අන්න ඊට පස්සේ හිතින් කයින් වචනින් ක්‍රියා කළා අපි ලෝක දෙන්න කියලා යනවා. නමුත් අර දිත්තේ විතරක් හික්ුණා නම් එයාට අර දකින්න දෙයක් හටගන්නේ නැහැ. මම තව උදාහරණයක් කියන්නම්. ඔන්න බලන්න සාමාන්‍ය ඔය මේ සාමාන්‍ය තව උදාහරණ ගන්න පුළුවන්. එකක් තමයි ඒක බුදුරණ මේ අනුරාධපුර යුගයේ එක අටුව කතාවක් තමයි. නමුත් ඉතින් ඒකේ යම් වර්තයක් ගන්න තියෙනවා. මේ අනුරාධපුර යුගයේ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් අට්ටික සංඥාව භාවනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ මානසිකාර ධනකදී ඇටසැකිල්ල. එතකොට මේ ඒ ස්වාමීන් වහන්සේ දවසක් පින්දපාත යනකොට ගෙදර ගෑණීමිනේ රණ්ඩු වෙලා මේ ගෑණුක් කෙනා ගිහලා තියෙනවා පාරේ. යනකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා ඒ ගෑණුෙක් කෙනා සාමින්නාහස දිහා බලලා hina වෙලා තියෙනවා. සාමින්නාහස ඊට පස්සේ ඇස්සර බැලලා. බලලා මේ අහක බලන් ගිහිල්ලා. අර මිනිස්සු ආවිදilla අහලා තියෙනවා මම ගෑණියන් මේ පැත්තෙන් ගියාද කියලා. ඊළඟට මේ සාමින්නාහස කියලා තියෙනවා මම ගෑණික් හංගනවා දැක්කේ නෑ මට මං අට සැකෙලන hina නා දැක්කේ නේ. එතන බලන්න මේ සාමින්නාහස කියනමුත් ඇහැට ගෝචර වුනේ රූපය අර ගෑණුෙක් කෙනා. නමුත් එයා දැක්කේ මොකද්ද? ඇයි අට සැකෙල දැක්කේ? එයාගේ කොටු වෙච්ච රාමෝ එතන තියෙන අට සැකෙල. අට සැකෙලට අනුව තමයි යාද ප්‍රකාශ. යාට ගෑණියෙක් කියන මනින්ද අවශ්‍ය නිමිති ආයතන දැන් නැහැ. එයා තුල තියෙන අර ඇටසකිල්ල කියන අවශ්‍ය නිමිති විතරයි. හැබැයි එතරම් නිමිත්තක් තියෙනවා. එතන එයා මාර්ගඵල ලබා නැහැ. අහත් වෙලා නැහැ. එයාට එයාගේ සමාධි බලයත් එක්ක එයාගේ නිමිත්තත් තියෙන ඇටසකිල්ල කියලා. නමුත් අපි තියෙන දේ නම් දකින්නේ එයා ඒක දැකිය යුතු ගැන් රූපයක්. එයාගේ ඇහැයි රූපය විඤ්ඤාණ එකwidetildeමින් එයා දැක්කා. දැක්කේ ගැන් රූපයක් නෙමෙයි. එයා දැක්කේ ඇටසකිල්ල. එතකොට ඇටසකිල්ලක් දැක්කේ. එතකොට එයාගේ අර සවේසංගුත තමන්ට කොටු වෙච්ච රාමෝතුල තිබ්බ ඇටසකිල්ල කියන මානසිකාරය. ඒ නිසායි දැක්කේ. එතකොට දැකින දේ තුලම නම් අපට ප්‍රශ්නේ තියෙන්නේ. එයා එවෙලේ එනම් ගෑනු කෙනෙක් දකින්නට ඕන. ඒ වගේම තමයි මම අර එදා කිව්ව අර මලකුණ දැක්කට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ රාගට ගත්ත කියලා. එතකොට මලකුණ තුල අසුබ පිළිකුල් දෙයක් හටගන්නේ. නමුත් රාගය හටගන්න හේතුවයි එයාගේ මනසේ තියෙන්නේ. ඒකේ සුබ නිමිත්තක් එක කල්පනාව තියෙනවා. ඒකත් එක රාගට ගන්න. එතකොට බාහිර නිමිත්ත, බාහිර දේ නෙමෙයි අපිට කිසි වෙලාවක අර්බුදයක් තියෙන්නේ. හැම වෙලේම අර්බුදේ තියෙන්නේ අපේ කොටුවෙච්ච රාමුවත් එක්ක අපි හිතන කල්පනා. හැබැයි හිතන කල්පනාවට ඉඳ තියෙන මොකක් වුණොත්ද අපි දකින්න මට මම දකින්න මම ඉන්නවා දකින්න දෙයක් තියෙනවා කියලා ගත්තට පස්සේ තමයි අපිට කොටු වෙච්ච රාමුව ඇවිදilla අර නිමිති ඔක්කොම ඇවිදilla අපි ඒ අනුව කල්පනා කළේ ඇති. හැබැයි අපි ගත්තේ නැතිනම් දකින්න දෙයක් තියෙනවා කො දකින්න කෙනෙක් ඉන්නවා කියලා අර එකක්වත් එන්නේ නැහැ. ඒකයි දැක්කොත් දැක්ක විතරයි හිතමනවා නම් ඔබ එයින් නැහැ කියනවා. ඔබ අතනත් නැහැ කියනවා. මෙතනත් නැහැ. ඔබ දුකින් මිදහත්. හැබැයි මේ මේ කරුණ තුලට යන්න අපි ඉතින් තරහ ලීසි ගන්නෙ මොකද ලොකු මේ මෙහෙම කියන්නේ දැන් ශාසනය තුල මේ මේ අවස්ථාව කියන්නේ දිපෙදිත මත හික්මෙච්ච අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙන්නම රහත් වුණා. ඒ අවස්ථාවෙම මේ මේ ඒ විදිහට හික්මෙලා කියන්නේ මේ මහා ප්‍රඥාවක් තියෙනවා. දැන් මේ සූත්‍ර විද කරනකොට 500ක් රහත් වුණා කියනවා. එතකොට ඒ තරම් නුවණක් ඒ අවස්ථාව ගන්න තියෙනවා. ඒතර බලන්න මෙන්න මේ වගේ අර හේතුඵල ධර්ම අපි තේරුම් නැත්තම් මම ඒක කිව්වා මේ හේතුඵල ධර්ම අපි තේරුම් ගත්තේ නැතිනම් නංගොන්න අපි හිතමු මෙහෙම ඔන්න භාවනා කරගෙන යනවා. අපි හොඳට ඉදර්ශනා කරනවා. අපි ඔන්න එන අරමුණු ඉදර්ශනා කර කර ඉන්නකොට අපට ඔන්න ප්‍රීති හට ගන්නවා. සැපේ හට ගන්නවා. එතකොට අපට ඔන්න තේරෙනවා මේක අනිත්‍ය, මේක දුකයි. එතකොට අපට ඔන්න එනවා මේ අනිත්‍යයි දුකයි තේරෙනවා නම් එහෙනම් මේක තමයි සෝතපන්න කියන්නේ. දැන් අපිට අපේ සිනවර මොනවද මේ සෝතපන්න කියන ස්වභාවය මෙන්න මෙහෙම අනිත්‍ය දුක නාම දකින්න කෙනාගේ ස්වභාවය කියලා අපිට අපේ සංකල්ප ටිකක් තියෙනවා. අපි අරින අපට සතුටක් ඇති වෙනකොට අනිත්‍ය තේරෙනකොට ඊළඟට යථාර්ථය යම් කිසි මට්ටමකට තේරෙනකොට අපිට නිකම් අපෙන් එනවා අපි තුල තියෙන සංකල්ප ටික. ඇයිදilla ආදම්ම සෝතාපන්න කියලා තමන්ම තමන්ට මේ තනක් දෙනවා. නමුත් අපි ඉවිලි දැක්කනම් මෙත මේකත් මනස අරමුණ විඥානයයි අපි යථාර්ථය නොතේරුම් ගත්ත නිසා අපිට මේ සංකල්පයක් ආවේ කියලා ඒක ඉදිරියට තියලා යනවා. එතකොට අපි එහෙම දෙයකට අපි එන්නේ ඇයි? අපි තුල අර සම්පූර්ණ නිවැරදිව යථාර්ථය ගැන ධර්මය ගැන නිවැරදි නුවණ නැති වෙච්ච නිසා. නමුත් කොච්චර කීවත් අපි අලුත් අත්දැකීමක් එනකොට අපි රැවටෙනවා. ඒ රැවටෙන දෙයට එක්ක තව කෙනකින් කතා කරලා දන්න කෙනකින් අහන්න ඕන. අනිත් එක තමයි නැතිනම් තමන් තුළින් හටගත්ත ලොකු ධර්මයක් ගැන නුවණක් තියෙන එක. එතකොට තමයි යට අතහරින්න බල. මොකද ඇත්තටම මේ මම අර අර නෝට් එකේ ලියලා තියෙන අපට අවශ්‍ය වේ යුත්තේ මුලින් සෝතාපන්න වෙන්න ඕන කියලා අපි මුලින් ධර්මයට එන්න ඕන. නමුත් අපට අවශ්‍ය වේ යුත්තේ සෝතාපන්නයි කියලා තමන්ට මේ 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 උපාධියක් තමන්ට මොකක් හරි ඇති කරගන්න නෙමෙයි. අපි යථාර්ථය දකින්න අඩ පිළිවෙලට යන්න ඕනේ. එතකොට අපිට සෝතාපන්න වුණාද, රහත් වුණාද කියලා හිවිල්ලක් අවශ්‍ය නැහැ. අපිට එන අවශ්‍ය සිතුවිල්ල මොකද්ද? ඒ සිතුවිල්ල න්‍යාය. මනස ආරවණ විඥාන එකතු වුණා. අපි මේකට ලකුණක් දුන්නා. අන්නේ ලකුණ එකත් අනිත් පැයෙන් දකින්න ඕනේ. එතකොට යාට කිසි අවස්ථාවක ලකුණක් දෙන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. නමුත් එහෙම නැවටෙනවා හරියටම ධර්මීය ගැන ලොකු නුණක් ඇති වෙන්නේ නැත්තම්. එතන මෙතන කියනවා මෙන්න මේ විදිහට සය සංමුත තමන්ට කොටු වෙච්ච මෙන්න මේ රාමුවක් තියෙන නිසා තමයි කියනවා මේ ලෝකයා තුළ මේ අරුබුද හටගන්නේ. මොකද එයා තමන්ට කොටු වෙච්ච රාමුව තියෙන නිසා අර ඇහිං රූපේ දකිනකොට දැක්කයි කියලා විතරක් ඉක්මන නැති නිසා දකින්න මම ඉන්නවා දකින්න දෙයක් තියෙනවා කියලා අරගෙන ඊළඟට මොකද වෙන්නේ? ඒක ඔස්සේ දැන් තමන්ට උන දකින්න දෙයක් තිබෙච්ච නිසා දකින්න දකිපු දෙයට තමන් නිමිති වලින් දෙනවා ආ මේ මෙයා කියලා. ඒ තමන්ගේ තිබෙච්ච කොටු වෙච්ච රාමුවෙන් තියෙන ඒ නිමිති දීලා මොකද කරන්නේ? අන්න ඒක අනුව අපි සංකල්ප ගොඩනගා ගන්නවා. පිය රැස් වෙන්නේ තේ සංකල්ප යනවා. තව රැස් වෙන්නේ තේ සංකල්ප යනවා. ආනන්ද රැස් වෙන්නේ තේ සංකල්ප යනවා. ඒ කියන්නේ පිනපව් ආනන්ද කියන මේ සියලු කර්මයන් රැස් වෙන්නේ අර දැක්කොත් දැක්කා විතරයි හික්මුන්න තියෙනක. දැක්කොත් දැක්කා විතරයි හික්මෙනවා නම් එයාට කිසි දෙයක් හටගන්නේ නැහැ. එයා එතනම නිදහස් වෙනවා. මොකද එයාට මේ හටගන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ යාට චේතනා පහල කරන්න නැත්නම් ගේට මේ ලෝකයක් ගොඩනගන්න යාට මේ බාහිර දෙයක් නෑ. බාහිර දෙයක් නැති වුණේයි බාහිර කෙනෙක් නැති වෙච්ච නිසා. බාහිර දෙයක් බාහිර කෙනෙක් නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඇහැයි රූපය විඥාන එකතු වෙච්ච දෙයින් තමන් හටගත්ත කියලා ගත්තේ නෑ. ඒතර දිට්ඨියක් විතරයි ගත්තා. දිට්ඨියක් විතරයි කියලා දැක්කපු නිසා එයා එතනින් හටගත්තේ නැති නිසා අන්න බාහිර දකින්න දෙයක්වත් නෑ. තමන් කියලා මේ දකින්න කෙනෙකුත් නැහැ කියලා ගත්ත නිසා සම්පූර්ණ මෙතන නිදහස් වෙනවා. එතන ඒ විතර බුදුන් වහන්සේ දේශනා කළ තව ගාතාවක් කියනවා. මෙන්න මේ විදිහට මේ සත්‍ය ප්‍රජාව මේ මෙන්න මේ මේ මේවට බැසගෙන මේ මෙන්න මේ උල්ල ඒ කියන්නේ මේක ඇත්තටම උලක් සමාජය. මෙන්න මේවට බැසගෙන මේ සත්‍ය ප්‍රජාව ඉන්නවා කියනවා. ඊළඟට කියනවා නමුත් තථාගතයන් වහන්සේ කියනවා මම මේවා ඥානාය පස්සම සතියේ ඒ තමන්ගේ හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම දැනගෙන තථාගතයන් වහන්සේ දැනගෙන දැකගෙන ඒ සියල්ලම අජෝසිතන් නැත්‍යතාගතන්ති මේ ඒ හැමදේම ඒ ආකාරයෙන් දැනගෙන දැකගෙන ඒකට බැසගන්නේ නැතුව ඉන්නවා කියලා තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ හැමදේම ඒ ධිට්ඨිසමුද විඤ්ඤාණය කියන හැම ධර්මයක්ම ඒ ආකාරයෙන් දන්නවා දැක ගන්නවා නමුත් ඒකට බැසගන්නේ නැහැ. අන්න ඒක අර මුලින්ම බුදුරණාහි දේශනා කරේ මම ධිට්ඨිසමුද විඤ්ඤාණ ධර්මය මේ හැමදේම අවබෝධ කරා විශේෂයෙන් අවබෝධ කරා නමුත් ඒහා එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් ලෝකයේ ස්වභාවය එහා එකතු වෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ ස්වභාවය එහා එකතු වෙන්නේ නැහැ. ඒ එකතු වෙන්නේ නැත් එකතු වෙන දෙයක් ගත්තේ නැහැ. එකතු වෙන්න තියෙන දෙයක් ගත්තොත් එකතු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මොන හරි ඔන්න ගාණක් කල්පනා කරලා හරි මොකක් හරි කවුරුහරි ගණිතඥ විද්‍යාඥ යමක් හොයාගත්තට පස්සේ එයා ඒක කල්පනා කරලා හොයාගත්තට පස්සේ එයාගේ ඒ න්‍යාය හැම පැත්තෙම ගැළපෙලා එනවනම් ඒක නිවැරදි කියලා එනවනම් එයා ඒක හා එකතු වෙනවා. එතකොට එයා ඒක වැරදි කියන්නේ නැහැ කවදාවත්. එයාට ඒක සත්‍යයක් වෙනවා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ කියන්නේ යථාර්ථ ධර්මයේ තුල අර බාහිර දේහා එකතු නොවෙන්නේ මොකද අර සම්පූර්ණේ මේ අර සාමාන්‍ය සමාජයේ මේ ඕනම කෙනෙක් හැම දෙයක්ම හොයන්නේ බාහිර දෙයක් පදනම් කරගෙන. ඒ කියන්නේ දැන් මේ දැන් අද විද්‍යාව දිනුනේ කියන්නේ සමාජයේ මේ තාක්ෂණය දිනුනේ කියලා කියන්නේ බාහිර වස්තුවක් පදනම් කරගෙන තමයි ඒ දිනුකම උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පහසක් අරමුණු කියන්නේ බාහිරේ පදනම් කරගෙන. නමුත් ඒ හැම දෙයක්ම පදනම් වෙන්නේ අර යථාර්ථයම දැක්න නිසා. නමුත් බුදුරණවහන්සේ දේශනා කරපු ආකාරයට කෙනෙක් යථාර්ථය දැක්කම අර සියලු දේවල් හිස්සලා යනවා. ඒකයි රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝක ජීවමාන ඉදීම රහතන් වහන්සේ ජාතියෙන් නිදහස්, ජරාවෙන් නිදහස්, ඉපදීමෙන් නිදහස්, මරණයෙන් නිදහස්. මේ සෑම දෙයකින්ම රහතන් වහන්සේ නිදහස් වෙන්න හේතුව තමයි මේ සියලු දේවල් අර ආත්මීය දෘෂ්ටිය මත පදනම් වෙච්ච සංකල්ප. ඒක අවස්ථාවක් බුදුරණවහන්සේ අහනවා එක මේ මට මතක අන්නේ තීර්ථ එකෙක් වගේ ජරා මරණ කියන්නේ ජරා මරණ ලබන්නේ කවුද? ජරා මරණ කාටයි කියන්නේ කියලා. දැන් සාමාන්යයෙන් අපි හිතන්නේ දැන් අපි මැරෙනවා. අපි හිතන්නේ අපි වුණාද දන්නේ නැහැ මම මැරෙනවා. මං ජරාටපත් වෙනවා කියන්නේ. බුදුනාහි කියන ওই ප්‍රශ්නේ වැරදි කියන්නේ. ජරා මරණ විඳින්නේ කවුද? ජරා මරණ කාටද අයිති කියන දේ දෘෂ්ටියකට යන්නේ කියනවා. ජරා මරණට හේතුව මොකද්ද? ජරා මරණට හේතුව කියලා අහනකොට පුජ්‍යලෙක් ජරාවට මරණයටපත් වෙන්නේ නැහැ. ජරා මරණේපත් වෙන හේතුවක් තියෙනවා. මොකද්ද? හිත જાතිය. ඉපදීම තියෙන නිසා ජරා මරණ. නැත්නම් ජරා මරණයට පත් වෙන කෙනෙක් නෙමෙයි. එතකොට ඊළඟට අහනවා ඉපදින්නේ කවුද කියලා යාමහන. උපදින්නේ කවුද? උපදින කෙනා කවුද? උපදින කෙනෙක් උපදින ඉන්නවා කියනවා කියන එක වැරදි කියනවා. ඒ දෘෂ්ටි ප්‍රශ්නේ වැරදි කියනවා. ඉපදීමට හේතුව මොකද්ද? එතකොට ඉපදීමට හේතුව අහනකොට භවය කියනවා. ඊළඟට අහනවා භවය කාටද ඇති? භවය කවුද කරන්නේ? කර්ම කරන්නේ කවුද? භවය ඒක වැරදි කියන ප්‍රශ්නේ. භවයට හේතුව මොකද්ද කියනවා. භවය හටගන්න හේතුවකින් කියනවා. උපාදානයි. ඊළඟට අන උපාදානි කරන්නේ කවුද? හරියට උපාදාන ආයිති කියනවා. නෑ උපාදානි කරන කෙනෙක් නෑ, ආයිති කෙනෙක් නෑ. උපාදා එහෙම එහෙම ප්‍රශ්නේ වැරදි කියනවා. උපාදානට හේතු තණ්හාව කියනවා. ඔය විදිහට අහගෙන ගිහිල්ලා අවසානට කියනවා මේ සංස්කාර වලට හේතු අහලා සංස්කාර කාගද ආයිති කරවසන එක වැරදි කියනවා. සංස්කාරද අවිද්‍යාව කියනවා. එතකොට ප්‍රධානම හේතුව බවට පත්තරලා තියෙන මොඩකම. එතකොට අවිද්‍යාව තියෙන නිසා තමයි සංස්කාර විඤ්ඤා නාම රූප සලආයතන ස්පර්ශ මේ හැමදේම වෙලා තණ්හා උපාදාන බොහෝ ජරා මරණ වලට හේතුව වෙන්නේ අවිද්‍යාව මිසක් මැරෙන කෙනෙක් සහ ඉපදින කෙනෙක් ගැන කතා වැරදි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ ක්‍රියාවලී ඒ ආකාර නොදැනීම. එතකොට මේ යම් කිසි කෙනෙක් දැක්කනම් මේ ධිට්ඨි සුත මත විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි ක්‍රියාවලී ආකාරයෙන් අවිද්‍යාව නිදහස්. අවිද්‍යාව නිදහස් නම් අවිද්‍යාවට අවිද්‍යාව හේතුෙන් හටගත් සංස්කාරය තියෙනවා. ඒකින් හටගත්ත විඥානේ නාම රූපේ සලආයතේ ස්පර්ශයේ ඊළඟට වේදනාව තණ්හාව උපාදානයේ ජාති ජරා මරණ කියන එකක්වත් නැතිව යනවා. ඒකට ප්‍රධානම හේතුව වන්නේ අරුණ දැනීම. මොකද අපි අපතුල තියෙන්නේ මම ඉපදෙන මම මැරෙනවා කියලා තියෙන්නේ අර හේතුඵල ධර්ම නොදැනීම නිසා. හේතුඵල ධර්ම දැක්කට පස්සේ ඉපදෙන මැරෙන කතා ඔක්කොම නිදහස් වෙලා යනවා. මොකද ඉපදෙන්නේ මැරෙන්නේ කියලා අපි ගන්න සම්මුති රෝගින ගැන තමයි. එතකොට ඒ ජරා මරණ වලින් රහතන් වහන්සේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉද්දිම නිදහස් වුණා කියලා කියන්නේ ඇයි? අවිද්‍යාව නිදහස් නැහැ. දැන් සාමාන්‍ය අපට හිතනවා රහතන් වහන්සේ මැරෙන්නේ නැහැ, පිරිනම් පානවා කියලා කයි බිඳිනවා. ඇයි අපිට ආත්ම දෘෂ්ටියක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා? දැන් අපි රූපේ දැකිනකොට අපි දන්නවා රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා අපට හැඟීමක් වෙනවා රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේ නමකට තව රහතන් වහන්සේ නමක් ගැන හැඟීමක් එන්නේ. මොකද රහතන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ ඇත්තම ක්‍රියාකාරීත්වය දන්නවා. මෙතන අවිද්‍යාව පදනම් වෙච්ච නිසා තමයි මේ ක්‍රියාවලිය ඔක්කොම තියෙන්නේ. නමුත් අවිද්‍යාව යම් තැනක් නැතිනම් මේක ක්‍රියාවලියක්වත් නැහැ. ඔක්කොම නිදහස් වෙනවා. ඒතර අවිද්‍යාව නිරුද්ධ වීමෙන් අර සති සම්පාදිතින් සියලු ක්‍රියාවන් නිදහස් වෙනවා. මොකද මැරෙන්නේ මැරෙනවා කියලා කතා කරන කෙනෙක්, ඉපදෙනවා කියලා කතා කරන කෙනෙක්. ඒ ඔක්කොම ආත්ම දෘෂ්ටියත් එක්ක යනවා. නමුත් හේතුඵල වශයෙන් ඉමසගෙන ගියොත් එහෙම ජරා මරණ හේතු ජාතිදි, ජාති හේතු භවේ. මේ හැම එකකටම හේතු බලය බලලා හේතුඵලය බලනකොට අවිද්‍යාව තමයි ප්‍රධාන හේතුව. ඒතර අවිද්‍යාව කෙනෙක් කැඩුවනම් හේතුඵල ධර්මයේ දැක්කනම් යථාර්ථය දැක්කනම් අවිද්‍යාව හේතුයෙන් හටගත්ත ඵල සියලු නැතිලා යනවා. මොකද මේ සියලුම ඵල අර වැරදි අදහසක්, වැරදි මතයක්, වැරදි දෘෂ්ටියක් පදනම් වෙලා හටගත්තේ. එතකොට මේ ලෝකේ අතීතේ හිටියා කියන අන්තයක් දුර වෙලා යනවා. අනාගතේ ඉන්නවා කියලා අන්තයක් දුර වෙලා යනවා. අතීතේ හිටියේ මම දැන් හිටියොත්. දැන් මම දැන් මෙතන ඉන්න නිසා තමයි මම අතීතය ගැන කල්පනා කතා කරන්නේ. මම අතීතේ හිටියා. ඒ දැන් මම ඉන්නවනම් අතීතේ මම හිටියා. මම දැන් ඉන්නවනම් අනාගතේ මම ඉන්නවා. ඒ හැම දෙයකට හේතුව වර්තමානයේ තමා ඉන්නවා කියලා ගත්ත නිසා. නමුත් තමා ඉන්නවා කියලා වර්තමානි ගන්නේ ඇයි? ඇහැ රූපය විඥාන එකතු වෙන, කනයි ශබ්ද විඥාන එකතු වෙන කියන මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය දැන් සිදුවෙන ක්‍රියාකාරීත්වය එයා හරියට නොදකින නිසා තමයි එයා දිත්තේන් සුතියෙන් විඥාතයෙන් හික්මන්නේ නැති නිසා තමයි දකින්න දෙයක්, අහන්න දෙයක්, රස විඳින දෙයක්, පහස ලබන්න දෙයක්, හිතන්න දෙයක් තියෙනවා කියලා ගත්ත නිසා තමයි එයාට අර දැන් මම ඉන්නවා කියලා ගන්න. දැන් මම හිටියානම් අන්න අතීතයේ හිටපු දේවල් එන්නේ ඊට පස්සේ ඒකත් එක්ක. අතීත සංකල්ප ඔක්කොම එන්නේ අර දැක්කොත් දැක්ක විතර හික්මුන්නේ නැත්තම්. එතකොට එන්නේ හික්මුණාන අතීත සංකල්ප ඔක්කොම එන්නේ නැහැ. අනාගත සංකල්ප වලට යන්නේ නැහැ. එතකොට සම්පූර්ණ මේ සියලු දුක නිදහස් වෙනවා. එතන මේ සූත්‍රයේ ඒ ඝාත දෙකකින් අවසන් කරනවා. මේ සූත්‍රයේ තියෙන්නේ මේ එක පිටුවයි. භාගෙ භාගෙ තියෙන්නේ එක පිටුවයි තියෙන්නේ. නමුත් මේ එක පිටුවක් තුනට ඒකේ තියෙන වචන ගොඩාක් ගැඹුරු. ගැඹුරු ගැඹුරු අනාත්මය ගැන කියලා දෙන ලොකු සූත්‍රකාරණයක් තියෙන්නේ. ඒ නිසා මේකේ තව කතාවක් තියෙනවා ගොඩාක් අහලා සමහර වෙලාවට මේ කලබුද්දරක් පිටසාවින්නහසේ කළු තිඹිරි ගහක් යට කළු පොහොයේ දවසක කළු දිය පොකුණේ කාලකාරාම සුළු දේශනා කරා කිය. ඒ අවස්ථා සද්ධාතිස්ස රජුරට හිටගෙන බණ ඇහුව කියලා කියන්නේ සද්ධා තිස්ස රජුර ඊළඟට එළිනකන් හිටන් බණ අහපු නිසා සද්ධාවත සද්ධාතිස්ස කියලා නම දැම්ම කිය. මේ ඉතින් ඒවා ගොඩාක් කතාන්දර නමුත් කතාන්දර තිබ්බට මේ ධර්මයේ තියෙන මේ ගැඹුරු පැත්ත විස්තර කරන්නේ නැහැ. මේක අටුවාචාරයෙන් විස්තර කරන සම්පූර්ණ වෙනස් අදහසක්. අටුවාචාරය මේක විස්තර කරන්නේ තනිකර මුළු ටිකේ බුදු ගුණයක් විස්තර කරනවා. බුදු ගුණ හැටියට ඊළඟට මේ අර දිත්තන් දත්තබ්බන් දිත්තන් මඤ්ඤති කියන කාරණේ සම්පූර්ණයෙන් වැරදි. එතන විස්තර කරන්නේ ගොඩාක් වැරදි කාරණයක්. ඒ හැම සම්පූර්ණ ඒ ඔක්කොගෙම යන්නේ මේ බුදුරජාණන් වහන්සේ ගුණස්කන්ධයක් මෙතන කියන්නේ කියලා ඒ ගුණ හැටියට විස්තරයක් විතර යන්නේ. නමුත් අනාත්මී දර්ශනේ කියන්නේ. නමුත් උන්වහන්සේම කියනවා, උන්වහන්සේම කියනවා මේ ධර්මය අහ 500ක් හත් උනා කියලා. මේ ධර්මය දාර්ශනිකයන්ට ගිහිලා 37000 සෝතාපන්නා කියලා. නමුත් මේ 37000 සෝතාපන්න උනේ බුදුරන් වහන්සේගේ මේ ගුණ ටික කියලා නෙමෙයි. අර ගැඹුරු අනාත්ම දර්ශනයක් වෙන්න පු නිසා. ඒ ගැඹුරු අනාත්ම දර්ශනයක් වෙන්න පු නිසා තමයි මේ කට්ටියන්ට මේක හිතන්න. මොකද මේ දාර්ශනිකව කියලා කියන්නේ වෙනම චින්තන ශක්තියක් තියෙන කට්ටිය. ඒ වගේම තමයි වෙන ආගමක් කතා කරපු කට්ටිය. ඒකෝට ඒ වගේ කට්ටියකට මේ වෙන ශාස්ත්‍රීයවරයෙක්ගේ ගුණ ටිකක් කිව්වා කියලා එයාලේක අදහන්නේ එකපාරට. එතකොට යාලා ඒකට ඉන්නේ අර වගේ ගැඹුරු ධර්මයක්. මේ අතහාසයේ කියන ගැඹුරු ධර්මයක් ඒකට නිස්මත කරපු නිසා. ඒ ඉස්මතු කරපු නිසා ඒ කට්ටිය මාර්ගඵල ලැබදි. මාර්ගඵල ලැබුවම හිතන්න පුළුවන්. නමුත් ඒක අපිට කාටවත් කියන්න බෑ. බුදුරන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ මොකද ධර්මයේ තේරුණා කියලා ශ්‍රාවකත්වයට ආපු නිසා හිතන්න පුළුවන්. නමුත් බුදුරන් වහන්සේ විතරයි ජීවමාන ඉද්දි අනික් කෙනෙක් මෙයා මාර්ගඵල ලැබුවා කියලා කියන්න පුළුවන්. නැත්නම් තමන්ට කියන්න පුළුවන්. අනික් කෙනෙකුට කෙනෙක්ගේ මාර්ගඵලයක් කියන්න බෑ. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට යම් හැකියාවක් තිබිලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ විතරයි ඉන්ද්‍රිය පරෝපරියත ඥානය කියන එකේ යම් කොටසක් තිබ්බක් කියලා දේශනාවක් තියෙනවා. නමුත් ඒ පුළුවන් අනික් කෙනාගේ මාර්ගඵල මම හිතන්නේ ඒ වගේස මොකද අර ගෝසිංග සූත්‍රයේ තියෙනවා මේ කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනික් කෙනා රහත්ත්වය දකින්නවා කියලා. වෙන කිසි අවස්ථාවක කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නේ නැහැ. සාරිපුත් ස්වාමීන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ රහත් වෙලා. තව සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ බණ කියන ධර්ම දේශනා කරලා මම මාර්ගඵල ලබන්න. ඒතර මේ අර නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ යම් හැකියාවක් තිබිලා තියෙනවා. නමුත් කෙනෙකුට දැන් බුදුරන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරේ ඥානය කියලා කියන්නේ දැන් අනිච්චනාගේ ඉන්ද්‍රිය ධර්ම දිනුවලා තියෙන ආකාරය බලලා ඊට අනුව එයාට මාර්ගඵල ලබන්න ධර්ම දේශනා කරන්න පුළුවන්. නමුත් ඒ නුණ නෑ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට තිබිලා තියෙනවා අර කෙනාගේ ඒ කියන්නේ ගෝසිංග ගණයේ ඒ සූත්‍ර විතරයි සඳහන් වෙන්නේ මේ අනිච්චනා රහත් කියලා මේ කියෙන්නේ හැකියාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙන කිසියක් වෙන කිසිම කෙනෙකුට සාසනයේ අනික් කෙනෙක්ගේ මාර්ගඵලයක් කියන්න බෑ. ඒක තමන් දන්නව නැත්නම් බුදුරණන් වහන්සේ දන්නවා. වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර අටුවාච අර මේ 37000 සෝත කරුණා කියන අදහස කොහොම ආවද දන්නේ නැහැ. නමුත් ඉතින් මේ ඒක හිතන්න පුළුවන් මේවා ගැඹුරු ධර්මයක් කීවට පස්සේ යම් පවලර සෝතාපන්න වුණත් එයා ශ්‍රාවකත්වයට හරි එන්නේ නැති. ශ්‍රාවකත්වයට එන්නේ නැති ඉතින් නිකම්ම එයාලා අතහැරලා ඉන්නේ නැහැනේ මේ අච්චර එයාලා දෘෂ්ටි ටිකක් අතහැරලා ඊළඟට අච්චර දාර්ශනිකයෝ ටිකක් ඒ තමන්ගේ මතවාද ටික අතහැරලා සාසනයට එන්නේ නැහැ නිකන්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලින් ගොඩාක් හිම හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අර මේ යථාර්ථ ධර්මයේ ගැන අපි මෙන්න මේ විදිහට අපි ටික මේ අර සිහිය දැන් බලන්න ওই විදිහට අපි සිහිය පිහිටියා නම් අපි හැම වෙලෙම ඇහැට රූපයට කනට නාසයට දිවට කයට මනසට ආයතන වලට අපි මෙහෙම සිහිය පිහිටියා නම් අපිට මේ ලෝකයක් ගැන කතා කරන්න තියෙනවා. කෙනෙම ලෝකෙ නිදහස් වෙනවා. ඒතර බලන්න එහෙම සිහිය පිහිටන එක තමයි අමාරු වෙන්නේ. දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ දැන් අපි දැන් මුලින්ම මම අර භාවනා කරන මං ගැන ඒ ගැන කියනකොට මං කිව්වේ මුලින් අපි භාවනා කරන්න අපි යමක් පුරු කරන්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මනසින් පුරුදු කරන්න ඕනේ. මනසින් මෙහෙය කරන්න. අර ඒක අර දේශනායත් තියෙනවා. පාළලේ සූත්‍රය තියෙනවා. මේ අපිට දැන් අපිට වර්තමානයේ අපි යම් අරමුණක් ගෝචර වෙනවා නම් ඒ අරමුණ අනිත්‍යයි සංකතයි අනිත්‍ය දෙයක් හේතුඵල ධර්මයෙන් හටගත්ත දෙයක් කියලා මේක හේතු හොය හොයා නුවණින් කල්පනා කරන්න කියනවා. එහෙම කල්පනා කිරීම මූලික අදිතාලමක් විතරයි. නමුත් ඇත්තම ස්වභාවයේ යථාර්ථය දකිනකොට අපිට හිතන්න ඕනේ මන් නෙමෙයි තියෙන්නේ. හිතන්නේ මම අනිත්‍ය කියලා දැක්මක් විතරයි. ඒ දකින දේ තුළ මු මේ හරියට යථාර්ථය තේරුම් ගන්නකොට එයාට කරන්න තියෙන සිහියම කිරීමක් විතරයි. සිහියම කිරීමෙන් අනිත්‍ය උගල ඇත්ත දකින්නට ආය අමුතුම අපි හිතන්න ඕනේ. ඇත්ත දකින සිහියම කරන්න තියෙන. සිහියම කරනකොට ඇත්ත දකිනවා. එතකොට එයා අනිත්‍ය කියලා දුකයි කියලා අනාත්මයි හිතන දෙයක් නේ. තමන් අනිත්‍යයි කියලා එතන ප්‍රත්‍යක්ෂයක් විතරයි තියෙන්නේ. නමුත් මූලික පුරුදු කිරීමට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පුරුදු කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම මේ ඒ දේ පුරුදු කරන්න කලින් හොඳට ධර්මය ගැන ලොකු වැටහීමක් ඇති කර ගන්න ඕනේ. වැටහීමක් ඇති කර ගත්තේ නැත්නම් ගොඩාක් කාලවලට අපි මුලා වෙලා යනවා. මේ කාරණේ ගැන නොතේරිච්ච දේවල් මොකක් හරි තියෙනවද? ගොඩාක් හිතන්න ඕනේ පැත්තක් ඉතින්.
තන ජරාමරණ කියන්නේ තියෙන දෙයකින් නිදහස් වෙන එකක් නෙමෙයි සමහරු හිතෙන් හදාගත්ත සංකල්පයක් එක්කනේ තියෙන්නේ. දැන් යමක් තියනවා කියන අදහසත් එක්කනේ ජරාමරණ කියන්නේ. එහෙමනේ එන්නේ.
ඒ කියන්නේ දැන් මම කියලා කියන්නේ ජරාමරණ කියලා දැන් අපිට තියෙන ජරාවට පත් වෙන මරණයට පත් වෙනවා කියලා අපි දැන් අපි ගත්තනේ. දැන් ඒකට ප්‍රධානම හේතුනේ ආත්ම දුස්තිය. දැන් මම ඉන්නවා. මම තමයි මැරෙන්නේ. මම තමයි ජරාවට පත් වෙන්නේ. ඒ නිසා දැන් අපි උත්සාහ කරන්නේ දැන් ඒක අර බුදුරණන් කරේ අර ප්‍රශ්න දෙකෙන් උත්තර දෙනවා උච්චේදේ සාසය දෙකට යනවා කියලා. මොකද මම ඉන්න මම මැරෙනවා කියන එකට. ඉන්න මම තමයි ඒ කියන්නේ එතකොට තිබිච්චදක් විනාශයක් උච්චේදයක්. උච්චේදේ එතකොට ඒ වගේම තමයි තියෙනවා කියන දෘෂ්ටිය. දැන් මම ජරාවට පත් වෙනවා කියන්නේ මම ඉන්නවා. එතකොට සාසතියක් තියෙනවා. ඒ සාසතිය උච්චේදේ යනවා. ඒකයි බුදුරණන් වහන්සේගේ අර මම අර කීවර අන්නේ ජෛනාගම මේ කිතේ කාලේ මේ දසාසනේ උච්චේද වාදයක් කියලා චෝදනා කරනවා. ඒක හරි සාධාරණයි. දැන් අපි හිතන ක්‍රමයට අපි දැන් මැරෙනවානේ. මෙරලා උපත් දැන් ශාසනය කියන්නේ නිවන් දැකනසයි උපදින්නේ නැහැ කියන එක. ඒතර උච්චේද වාදයක් කියන එක හරි. එතකොට ඒ නිසා තමයි අර ශාස්ත්‍රවාදය එයාලා පෙරෙමින් ගත්තේ. නමුත් ඇත්තරම ස්වභාවය දැන් අපි තුල අපි අත්දෘෂ්ටි තියෙන නිසා අපිට හිතෙන්නේ මේ තියෙන ඉන්න මම මැරෙනවා කියලා. නමුත් හේවිත් දැන් බුදුරණන් ජරා මරණයට හේවි හැම වෙලේ දැන් නොන තින කෙනාගේ ස්වභාවය ඒකේ නිදහස් වෙන හොනන හැම එකම දැන් අපි බලන්න ඕනම දැන් කොහේනකොට ලෙඩක් වුණත් හේවන්නේ ඒකේ මූල බීජ නේද? ඒ වගේ තමයි දැන් ජරා මරණයට හේතු ගන්නට ඕනේ. හේතු හොයනකොට ජාති හේතුව. එතකොට මේ හැම එකටම හේතුඵලය හොය හොයා යනකොට ප්‍රධාන හේතුව අවිද්‍යාව. එතන අවිද්‍යාව කියලා කියන්නේ මේ අතහර නොදැනීම. එතකොට මේ නොදැනීම මත තමයි අර හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ. එතකොට ජාතිය ගොඩ නැගෙන්නේ, කර්ම රැස්ම ගොඩ නැගෙන්නේ, ජරා මරණ ගොඩ නැගෙන්නේ. හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ මොකද්ද? මේ අතහර නොදැනීම නම් පදනම මත. එතකොට මේ නොදැනීම නම් පදනම තියෙන තාක් කල් කෙනෙකුට ජාති ජරා මරණ කියලා දෙයක් තියෙනවා. ඒ ආත්මුස්ති තියෙනවනේ. හැබැයි මේ නොදැනීම අයින් වෙච්ච ගමන් අර ඔක්කොම නිදහස් වෙලා යනවා. එතකොට යා අමුතුයෙන් ජරා මරණ නැති කිරීමක් නෙමෙයි කරන්නේ. අමුතුයෙන් ජාති නැති කිරීමක් නෙමෙයි කරන්නේ. දැන් අපි තුල තියෙන දෘෂ්ටියano ඒ කියන්නේ අද සමාජෙත් ඒක තියෙනව නැත්තේ නැහැ. දැන් අපි තුල තියෙන දෘෂ්ටිය තමයි අපි කැමති දැන් ඉපදෙව නැති කරන්න යන්නේ. ජරාම නැති කරන්න යන්නේ. එතකොට ඒක තියෙන්නේ උච්චේදියා. ඒකයි අර ඒකායි සාසනීයත මේ උච්චේදවද කියලා හොඳ නගරේ. නමුත් අපි හොය හොයා යනකොට ඇත්තටම ජරාම නැති කරන්න දෙයක් නැහැ. ජාති නැති කරන්න දෙයක් නැහැ. නැතිකල යුත්තේ අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණාට පස්සේ තමයි අවිද්‍යාව මත පදනම් වෙච්ච දෙයක් ජාතිය කියන්නේ. අවිද්‍යාව මත නිර්මාණය කියලා ජරා මරණ කියලා කියන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප. ඒ නිසා සලආයතන. ආයතනයි ගොඩනගන ඕන ආත්මීය මම කියලා ගත්ත කුණි ගහගත්ත. ආයතන නිසා ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම, විඳපු දේ තණ්හාව, තණ්හා උපාදාන. දැන් ආත්මීය කුණි ගහගෙන ඉවරයි. මම කියලා බැසගෙන ඉවරයි. ඒතර උපාදාන, භව, ජාති, ජරා මරණ ඔක්කොම හටගන්නේ කුමක් පදනම් කරගෙනද? අර මේ අවිද්‍යාව යථාහරේ නොදැකීම නම් අවිද්‍යාව පදනම් කරගෙන. එතකොට යම් කිසි කෙනෙක් අවිද්‍යාව නැති කරා නම් ආය ජරාම නැති කරන්න දෙයක් නෑ. ඒතකොට ජයවරණ නිදහස් වෙලා යන්නේ අර අවිද්‍යාව ඇති වෙච්චකම නැතිලා යනවා. මොකද හැම එකටම පදනම වෙන්නේ අවිද්‍යාව. එතකොට මැරෙන්න කෙනෙක් ඉන්නවද, උපදින්න කෙනෙක් ඉන්නවද, උපදින්න නැති කරන්න ඕනද? ඒ සිරු දෙන තියලා යනවා අවිද්‍යාව නැති කරගම. නැත්තම් අපි තුල තියෙන සංකල්ප ඇත්තරම තියෙන අපි ජරාමරණ විදිනවා. අපි මේක අයින් වෙන. එතකොට නැති කරන්නට ඕනේ. අපි ජාතිය අපි ඉපදිලා ඉන්නවා. මම මේක නැති වෙන්නට ඕනේ. නමුත් මේ පදනම තමයි මුලින් එන්නේ. මොකද මේ සසර බිය ඇති කරගෙන ධර්මයට එන්නේ හේතු වෙන්නේ ඒක. මේ සංසාරන ස්වභාවය. ඒක සංසාරය යන්නේ තනිකර ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන. නමුත් ධර්මයේ තුලට එනකොට මේ හේතුඵල වශයෙන් මොකද නුවණින් විමසනකොට මේක නැති වෙලා යනවා. මොකද දැන් බුදුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන කලිනුත් මේ ජරා මරණ දුක තේරිච්ච කට්ටිය කොච්චර මේ නිවන් මාර්ග කෙවුවද? නමුත් කාටවත් නිවන් දකින්න බැරි වුණේ ඇයි? මේ ක්‍රියාවලිය හොයාගන්න බැරි වුණා. එයාලා උත්සාහ කරේ ජරා මරණ තියෙද්දි මේ තියෙන ජරා මරණ එක නැති කරන්න. ඒක නැති වෙන්නේ මේ තියෙන ඉපදීමෙන් අයින් වෙන්නේ. නමුත් යාලා යන්නේ හරියට මේ හේවනල්ල එක හේවනල් නැති කරන්න යනවා වගේ. අපි දුවනවා හේවනල්ලෙන් මේ නිදහස් වෙන. නමුත් අපි හේවනල්ල එක්කමයි දුවන්නේ. කවදාවත් කොච්චර දියොත් හේවනල් නැති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ජරා මරණ නැති කරන්න අපි ගොඩාක් දේවල් කරනවා. නමුත් ජරා මරණ හටගන්න හේතු අපි නැති කරන්නේ. එතකොට ඉපදීම හේතුව. එතකොට මේ හැමදේම මුල් කරලා ප්‍රධාන හේතුව වෙන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව හේතු නැති කරන තාක්කල් අපි ජරා මරණ නිදහස් වෙන දිව්වට දන්නේ නැහැ. ජාති නිදහස් වෙන දිව්වට වැඩක් නැහැ. එතර මූලික බීජය අපි තුල තියෙනවා. ඒතර සැබෑවටම මේ ජරා මරණ වලින් අපි නිදහස් වෙන දරනවා කියලා අපිට දරන්න මේ අතහාසි දකින්නවා නම් අපිට ජරාවන් නිදහස් වෙන ඕන කියලා 아무ත ගෑම්ම දරන දෙයක් නෑ. නැත්තම් ඒ දැන් ඒ දෘෂ්ටිය තුල ඇත්තටම උච්චේදවාදයක් තියෙනවා. හැබැයි ඒක මේ සාමාන්‍ය කෙනෙකුට ඉස්සල්ලාම තේරුම් ගන්න බෑ. ඒ දැන් ඒකයි අර ගොඩාක් සූත්‍රය තියෙන කෝසම්බි සූත්‍රයම තියෙන සංවිතනිකායේ මේ ඒ සාමින්නාසුලා ඒ පටිච්චසම්පාද විමසන ආකාරය කියනවා. ඒ ජරා මරණ හට ගන්න ආකාරය, ජරාම නැති වෙන ආකාරය, නැති වෙන මාර්ගය ඔක්කොම ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් අපිට දැන් බලන්න කල්පනා කරලා මෙහෙම. දැන් ඔන්න දැන් බුදුරණහන්සේ දැන් ජරාවටපත් වෙන එක, මරණයටපත් වෙන එක, ඉපදීම කියන එක මේ දැන් ප්‍රත්‍යක්ෂ කරනවා කියනවා රහතන් වහන්සේ. එතකොට දැන් ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? මැරෙන්න පනාවෙතේනේ. දැන් ප්‍රත්‍යක්ෂ කරන්නේ දැන් සාක්ෂාත් කරන දේ. එතකොට ඉපදීමට හේතු භවය කියලා දැන් සාක්ෂාත් කරනවා කියන්නේ කරන්නේ කොහොමද? ඉපදුනේ අනාගත අතීතේනේ. එතකොට එහෙනම් සෝතාපන්නෙන් ඔක්කොටම තියෙන චුතු පුබ්බේ නිවාසනා. දැන් අතීත බලන්න පුබ්බේ නිවාසනා තියෙන්නේ. ඒක චුතු ඉස්සරහ බලන්න වෙන ඥානයක් තියෙන තමයි. නමුත් ඒ හැම දෙයක්ම අපි තුල ආත්මීය සංකල්පෙත් එක්ක අපි අනාගතයේ ඉපදිනවා, අතීතයේ ඉපදිනවා, අනාගතයේ මැරෙනවා කියලා ගන්න යර ආත්මීය සංකල්පෙත් එක්ක. නමුත් අපි මේ හේතුඵල ධර්ම ඉවසීම සැලකොට ප්‍රධාන හේතුව අවිද්‍යාව. එතකොට අපට අමුතුයෙන් ජරා මරණ සෝ ජහගෙන තියන දෙයක් නෑ. අවිද්‍ය නැති කරපු ගමන් දැන් මේක නැති වෙනවා කියලා තමන්ට නුණක් හට ගන්නවා. එවෙලෙම නැතිලා යනවා. ඇයි එවෙලෙම හටගන්නේ අවිද්‍යාවේ? නමුත් දැන් අපට දැන් ඉතින් රහතන් වහන්සේවත් මැරෙනවනේ කියලා. නමුත් ඒ අපට තියෙන දෘෂ්ටිය. ඒ රහතන් වහන්සේගේ මැරෙන්නේ අර නිකන් තියෙන කය කිනවද කියලා යනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවි කයක් කියන නමුත් අර ආත්මීය සංකල්ප සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් ගන්නද?
රහතන් නම් කරේ නිරුද්ධ ජරා මරණය කියලා දෙයක් නැන්නේ ජීවිතේ. දැන් තත්ත්වයකට නිරුද්ධයි කියලා. නිරුද්ධ වුණා කියන්නේ සංසප්තය.
ඒ කියන්නේ විහසනවා කියලා. දැන් ඔය සූත්‍රය මේකම කියන්නේ හැම රහතන් වහන්සේනම රහත් සත්‍යයන් උදානයක් ප්‍රකාශ කරනවා. මොකද සීනා ජහති උසිතම් බ්‍රහ්මචර්යයන් කතකරන් නාපරණං උත්තරය පජානාති. ජහතිය සේකලා ඉපදීම සේකලා ජරාමන් නැති කර ආයමට යමු කල යුත්තක් නැහැ කියලා රහතන් වහන්සේ රහත් පිටිය උදානක් රහතන් වහන්සේ කළා. රහත් වීමත් එක්ක ඔක්කොම නැති කරන. ඒ ඔක්කොම නැති වෙන්නේ ඇයි? ඇයි ඒ ඔක්කොම පදනම අවිද්‍යාවනේ. පදනම අවිද්‍යාව නැතිනම් අවිද්‍යාව පදනම මත හටගත් යම් ඵලයක් ඇද්දී සියලු හේතු ඒ ඵල ටික අර හේතු ඇතුළේ තිබුණා කියලා යනවා. ඒක රහතන් වහන්සේ රහකව කතා කරන්න දෙයක් නැහැ. එතකොට රහතන් දැන් අපි සාමාන්‍ය දැන් සාමාන්‍ය එක මේ ලෝකයට මේ ධර්මයේ දෙන්න අමාරුයි ඒකයි මේ සාමාන්‍ය හිතන සංකල්ප වලට වඩා වෙනස් දෙයක් බුදුරණහාලේ ධර්මයේ කියන්නේ. ඒ කියන්නේ වෙනස් දෙයක් කියන්නේ මේක ලොකු ගැඹුරු පැත්තක් තියෙනවා. දැන් අපි තුල මම අර ඉස්සලා කිව්වේ ඒකයි. අපි මේ අනාසු දර්ශනේ තේරුම් ගන්න උත්සාහ කරන ආසු දෘෂ්ටි ඉඳලා. ආසු දෘෂ්ටි ඉඳලා මේ අනාසු දර්ශනේ තේරුම් ගන්නවා කියන්නේ ලොකු විශාල ගැඹුරු ප්‍රඥාවක් තියෙනක. ඒ ගැඹුරු ප්‍රඥාවක් නැතුව මේ අනාසු දර්ශනේ අපි නොදැක අපි නොදන්න අපි නොදන්න අපි ජීවිතේ අහලා නැති අපිට නොතේරෙන ධර්මයක් අපිට අපි අපි වැරදි කෝණේ තුල ඉඳගෙනම මේ නොතේරෙන ධර්මයකට යන්නට ලොකු නුවණක් තියෙනවා. මේ නුවණ නැතුව අපිට නොතේරෙන ධර්මයකට යන්න බෑ. හැබැයි මේ ධර්මයේ තුලට ආවට පස්සේ ඒක එච්චර දෙයක් නෙමෙයි. එනකන් තමයි අමාරු තියෙන්නේ. මොකද මේ හේතු බල ධර්මයේ කියන දේ හරියට තේරුම් ගත්තට පස්සේ ඇත්තට මේ ලෝකෙ ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. අර එතෙන්ද එන්න ඒකේ බුදුන් සෝතාපන්න වෙන්න කියන්නේ. කොතබර උනාට පස්සේ ආත්ම හතකින් අර කල්ප කෝටි කාලාන්තරයක් ආව සියලු දේවල් ආත්ම හතක් ඇතුළේ දුර වෙන්නේ ඇයි? එතනින් එහා ඇතුළේ කරන්න දෙයක් නැහැ ලකුවට. මොකද යා මේ බොරු වැඩපිළිවෙල තේරුම් ගත්තට පස්සේ යා නිකම්ම නිදහස් වෙලා යනවා. යාට බොහොම කෙටි කාලෙ නිදහස් වෙන්න
පුළුවන්.
ඒකට 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 ඉස්ලාම් ඉන්න කලින් පාර්ලේ මම ඒක මම අද කියලා දෙන්නේ ටිකක් මේ සාමාන්‍ය භාවනා පොඩ්ඩක් පුරුදු කරන්න. ඒකට එන්න කලින් ඉස්ලාම් අපි යම් කිසි වැඩපිළිවෙළක් පුරුදු කරගන්න ඕනේ. ඒක අපිට එකට එකපාරට එන්න බෑ. අපි ඒ නිසා ඉස්ලාම් මේ දැන් සාමාන්‍ය මොන හරි භාවනාවක් කමන්නේ කරනවා නම් ඒ භාවනාව තුළින් දැන් අපි අපි දැන් සමාධියක් දිනු කරන වැඩපිළිවෙලට වඩා විදර්ශනාවක් කරන වැඩපිළිවෙල අවශ්‍ය නිසා ඉස්සල්ලාම සිහිය ප්‍රවැත්වුවට පස්සේ දැන් සාමාන්‍ය සමාධියක් වැඩන වැඩපිළිවෙල කරන් හිත විසිරෙන එක අරුබුදයක් කියලා. නමුත් විදර්ශනා යන කෙනාට හිත විසිරෙන කිසිම වෙන අරමුණක් අරුබුදයක් නෙමෙයි. එයා ඉස්සල්ලාම කරන්න ඕන නැත්තේ එන අරමුණ මොකද්ද කියලා අල්ල ගන්න ඕනේ මුලින්ම. අපි හිත මොන දැන් මට රාහසී තීලක් ආවා කියලා. මොන රාහසී තීලක් කියලා අල්ලගත්තා. එතකොට දැන් එයා ඉහත හොයන්න ඕනේ. දැන් අපිට එකපාරට දැන් මේ අර වාසියෝ වගේ එකපාරට අහිං රූපේ දකින්නකොට දැක්කා කියලා හිතෙන්නේ බෑ. ඉස්ලාම් අල්ලගන්න රාම හිතවිල්ල කියලා. ඒක පාරලෙක්ස් උත් ලක්කන්න කියලා දැන් මම ඒක වෙන දවසක් කියලා දැන් සූටි සම්පූර්ණේ. රාම හිතවිල්ල කියලා අල්ලගන්න. අල්ලගෙන හොයන්නනේ රාම හිත මේක හටගත්. ඒක බුදුන් හස්තින් එක සංස්කාරයක් කියලා. සංස්කාරයක් කියන්නේ සකස් වෙච්ච දෙයක් කියන එක. මේක සංස්කාරයක්. ඒ සංස්කාර හටගත්තේ කොහොමද? අන්න එතකොට අපේ නුවණ තියෙනට ඕන. අපි මේ නුවණෙන් ඉමසීම. මේක අපි දැන් අපර රාගේ හටගත්තට පස්සේ අපි මේ කරන වැඩ. අපි මේ අර නුවණ දිනු වෙනනම් මේ වෙන කල්පනාවක් කරන්නේ. අපිට එකපාරට එතෙන් එන්න බැරි නිසා. එතකොට මේ රාගේ හටගන්නකොට අපි හිතන්න කල්පනා කරන්නට මේක හටගත්තේ කොහොමද කියලා. ඒතර බුදුරණාහි හිතන ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රියාවලිය තමයි අවිද්‍යාවෙන් හටගත්ත. අවිද්‍යාව කියන්නේ මේ ක්‍රියාවලියේ රාගේ හටගන්න ආකාරය මුලින්ම දැක්කේ නෑ. අතහරිය දැක්කේ නැති එක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා හටගත්ත අවිද්‍යාවත් එක්ක ස්පර්ශය. මොකද ඇහැයි රූපය යන එකතු වුණා. ඒ ස්පර්ශය නිසා හටගත් අපි හිතමු දැන් මනසතාව කියලා අපි. මනසාරවණ යන එකතු වුණා. ඒ ස්පර්ශය නිසා වේදීමක් හටගත්තා. ඒ වේදීම හතරින් පිළිගත්තා. ඒ හතරින් පිළිගත්ත තමයි නිසා තමයි. ඒ කියන්නේ අපි ඔන්න මම වින්දා කියලා ගත්තා. මගේ ඇහැයි බාහිර රූපෙන් තමයි මගේ හිතයි බාහිර අරමුණයි කියලා අරගෙන ඒ වේදීම තුළ හතරින් පිළිගත්ත නිසා තමයි අර රාගය හටගත්තේ. නැත්තම් ඒ රාගය හටගත්තේ අර මම දුන්න සංකල්පෝසේ. එතකොට එයා දකිනවා එයා හිතලා තේරුම් ගන්නවා මොකද්ද මේ රාගයට හේතුව අවිද්‍යාසාර ස්පර්ශයෙන් හටගත්ත විදීම හතුලින් පිළිගත්ත නිසා තමයි මේ හටගත්තේ. එතකොට එහෙම බලනකොට එයා නුවණින් කල්පනා කරන බුදුරණන් කියනවා මේ සංස්කාරේ මේ රාගය කියන සිතුවිල්ල සකස් වෙච්ච දියක් අනිත්‍ය දියක් හේතුවල ධර්ම හටගත්ත දියක් කියලා විමසන්න කියනවා. ඊළඟට තමයි රාගය හටගත්තේ කොහොම නිසාද? අර තණ්හාව නිසා. ඒ තණ්හාව අනිත්‍ය දියක් සංකත දියක් පටිච්චසමුප්පාද හේතුවල ධර්ම සකස් වෙච්ච දියක්. ඒ තණ්හාවට ගැති විඳීමේ. ඒ විඳීමත් එහෙමයි කියලා විමසන්න කියනවා. විඳීමට ගැති ස්පර්ශය. ඒ ස්පර්ශයට ගැති අවිද්‍යාව. يعني මේ ක්‍රියාවල නොදැක්ම නිසා. එහෙම එනේන අරමුණ. හැම අරමුණක්ම දැන් එහෙම ඔන්න මූලික අරමුණ එහෙම එකක් විමසුවා. ඊළඟට වෙන දෙස් අරමුණක් ආවා. ඒක තල ගන්න කියනවා. ඒක සංස්කාරයක් කියලා ගන්න කියනවා. ඒ සංස්කාර හැදුණු හැටි විමසන්න කියනවා. ওই විදිහට කාලයක් විමසන කර මොකද වෙන්නේ? ටික නුවණ දියුණු වෙලා අර අරමුණක් දැන් අපි දැන් අපට රාගයක් කියලා තේරෙන ටිකක් දුර ගියාට පස්සේ ටිකක් දුරක් යන්න කලින් ඒ යන කාලේ ටික අඩු වෙලා යන නුවණ දියුණු වෙන. කාගේ ලොකුට එන්න දෙන්නේ නැහැ. ටිකක් අඩුවෙන් යාද සිහිය පිරෙනවා. එහෙම ටික 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 එන අරමුණු අඩුවෙන් සිහිය පිරෙනකොට මොකද වෙන්නේ? එහෙම නුවණ දිනන දිනනකොට ධර්මඥානෙත් එක්ක නුවණත් එක්ක සායික වැඩිමත් එක්ක එයාට අර දැක්කොත් දැක්ක විතරයි කියන හික්මන නුවණ දක්වා යගේ මනස වැඩෙනවා. ඒක අපට බලෙන් මෙතෙන් දෙන්න බැහැ. අර අරහෙන් පුරුදු කරන් යනකොට අර ඒකත් හේතුඵලයෙන් සකස් වෙන දෙයක්. මාර්ගය කියන්නේ හේතුඵලයෙන්. අර අරහෙන් අපි නුවණ දිනු කරනකොට අර தත්තර හිතපත් වෙනවා. ඒ කියන්නේ අර දකින්න ස්වභාවය දක්වා අපි සිහිය දියුණු වෙනවා. නුවණ දියුණු වෙනවා. වීර්ය දියුණු වෙනවා. අපිට වඩන්න ඕන නැති සිහියයි වීර්යයි නුවණයි. එතකොට සිහිය දැන් අපිට මුලින් සිහිය පිටන්නේ රාගය ගොඩක් ගියාට පස්සේ. අපිට ඊළඟට අපි යන්න නුවණ දාන්න ඕනේ ඒකත් එතන. අර හේතුඵල ගැන විමසන්නට ඕනේ. ඒකනේ වීර්ය ඕනේ. එතකොට මේ තුන අපි ටික වුරුදු කරනකොට අන්න සිහිය පිළිගන්න කාලෙ ඉක්මන් වෙනවා. ඒ කියන්නේ රාගය ගොඩක් යන්න කලින් සිහිය පිළිගන්නවා. එතකොට ටික යනකොට සිහිය නුවණ වීර්ය වැඩි වෙනකොට තමන්ගේ සිහියයි නුවණයි වීර්යය ගොඩාක් වැඩි වෙනකොට අන්න දකින්න අවස්ථාව දක්වා හිතපත් වෙනවා. එතකොට ඒකෙන් මම අර කිව්වේ ඇත්තටම ඊළඟට විමසන්න දෙයක් නැහැ. දැන් මුලින් අපිට රාගය ආව පස්සේ විමසන්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි සංකතයි මේවා හටගත් හැටියට. නමුත් හරියටම අර දැක්ක විතරයි හික්මනේ යථාර්ථය දකින්න තැනට එනකොටම විමසන්න දෙයක් නැහැ. එයාට තියෙන්නේ හටගත් දේ නැති වුණා කියලා දකීම නුවණ විතරයි. අතන සිහිය යොමු කරන්න විතරයි තියෙන්නේ. එතකොට එතන නුවණක් තියෙනවා, වීරයක් තියෙනවා. ඔක්කොම හටාරගෙන අර කෙලෙස් ඉඳ නැහැ ඊට පස්සේ. ඉස්සලාම දැක්කොත් දැක්ක විතරයි යථාර්ථය. ඉස්සලාම දැකීම හටගන්න සෝතපන්න කෙනා. එතෙක් අපි හැමෝම දකින්නේ දකින්න වමෙක් ඉන්නවා, දකින්න කෙනෙක් ඉන්නවා කියන. ඉස්සලාම යථාර්ථයෙන් දකින්න සෝතපන්න කෙනා. එයා තමයි ඒකනේ. එයා දැකපු නිසානේ එයාට ඕනම අවස්ථාවක් සිහිය පිරෙන මාතෙ ඔක්කොම මතාරින්න පුළුවන්. ඇයි එයාගේ අර දර්ශනේ තියෙනවනේ. තමන්ගේ ප්‍රත්‍යක්ෂ තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ නිසා තමයි එයාට සිහි කරන මාතෙන් ඔක්කොම අතාරින්න පුළුවන්. අපේ මූලික වේදේ බෑ. ඉතින් ඒ නිසා මූලිකව අපි කරන්න තියෙන්නේ එන හැම අරමුණක්ම අර විදිහට අල්ලගෙන විදර්ශනා කරනවා. ටික නුවණ දිනු වෙන්න හේතුඵල වශයෙන් ටික විමසන්නට ඕනේ. එහෙම ටිකටින් විමසනකොට අපි ප්‍රමාණිකුල නුවණ අධිකල යනවා. එතකොට ඒක පදනම් කරගෙන අපිට සාමාන්‍ය සමාජයක් මුල් කරගෙන අර අපේ නුවණ එතෙන් යොමු කරාට පස්සේ අර යථාර්ථය දකින්න පුළුවන්. ඒකට මම පාර්ලිමේන්තු සුත් වෙනදාසක් කියන තමයි ඒ ඔය ටික තමයි තියෙන ඔය ටික අර විස්තර වශයෙන් ටිකක් තියෙනවා මේ ඉතින් ඒ නිසා ටික භාවනාවක් කරනකොට හුරු කරන්නේ ඒක. ඒ කියන්නේ සාමාන්‍ය මොන සමාජයක් වා දැන් අපිට නම් අපුන්න මෛත්‍රී සමාජයක් කරනවා කියලා නැත්තම් මේ ගොඩාක් ලේසි ආනාපානහතියේ. මොකද ආනාපානහතියේ ලේසි දැන් අනිත් හැම දෙයකම අපි වෙන විතර්කයක් දානවා. මෛත්‍රියක් ගත්තත් අසුභයක් ගත්තත් ධාතුමනසිකාරයක් ගත්තත් ඕනම භාවනාවක් අපි ගත්තා අපි විතර්කයක් දානවනේ ඒකට. නමුත් ආනාපාන විතර්කයක් දාන්නේ නැහැ අපි. ආනාපාන හති බලන් ගැනීමක් තියෙනවා. මනසින් හොඳවට සිහියෙන් සුස්ම රැල්ල දිහා බලන් ඉනවා ආස්වාසන හැටි ප්‍රස්වාසන. ඒතර අපි අමුතු විතරකයක් දාන්නේ. එතකොට ඒ නිසා අපිට අමුතු විතරකයක් නැති නිසා අපිට හරි පහසු අතර විදර්ශනාවකට යන්නේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ ආනාපාන හති කියන එක සජමාවත කියලා. ඒ කියන්නේ මේ ඉක්මනට ඉවත් ඒ කියන්නේ හැමෝටම වඩන්න බැහැ කියනවා. හැම බුදුවරු කෙනෙක්ම රහත් වෙන්නේ ආනාපාන හති මුල් කරගෙන මේ සම්බුදු වෙන්නේ. මොකද ඒකට හේතුව ඒක ඇත්තටම කෙනින්ම නිවන මාර්ගයට හිමු කරන්න පුළුවන්. ඒ ආනාපාන හදි මුල් කරගෙන ක්‍රමානුකූලව ඒක සිහිය පිළිනකොට ඕන භාවනාවක් කරන්න පුළුවන්. සිහිය පිළිනකොට අපි දැන් එන විචාරක වලට දැන් සාමාන්‍යයෙන් අපි ආනාපාන හදි වඩන්න යනකොට විචාර කෙනෙකුට අපි අරමුණට ගන්න අර විචාර කොහොම අයින් කරනවන්නේ. එතකොට අපිට මේ බාධා වන්නේ මේ සමත්ය කරන අර පරමුණ බාධාන්සත් අයින් කරනවා. සමහරවිට අපිට ඒකත් එක්ක තේස් හට ගන්න. නමුත් විදර්ශනාවට කෙනෙක් වඩනකොට අර බාධාවක් කරගන්න හොඳ නැහැ. එන අරමුණ අල්ලගෙන වඩන්නට ඕනේ. එතකොට අරමුණ එන ස්වභාවයත් අඩු වෙනවා. ඊළඟට අරමුණ නිකම්ම එයාට එන ස්වභාවය අඩු වෙලා යනවා. මොකද අර විදර්ශනාව එනකොට ඒකට පහර දෙනකොට ආ එන්නේ නැහැ. අපි අර බලෙන් අයින් කරනකොට මේ කොච්චර අයින් කරොත් එනවා අපව. යම්කිසි කාලයක් තියෙන පුළුවන් සමාධිමත් වෙලා අයින් නැතුව. නමුත් අර මේ සම්පූර්ණ එන්නේ නැති වෙන එක නතර වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි දැන් නිවසංඥා ආසංඥායතන ලෝකෙ ගියත් අහපව පහලට වැටෙන්නේ. මොකද උපරිම සමාධිය ගියත් අහ පහලට වැටෙනවා. නමුත් විදර්ශනාව කරොත් එහෙම අහව පහලට වැටෙන්නේ නැහැ. මොකද යාර ආත්ම දෘෂ්ටියට එන්න දෙන්නේ නැතුව සම්පූර්ණයෙන් ඒ කියන්නේ මේ අරමුණ වලට එන්න දෙන්නේ නැතුව කියන්නේ අරමුණ එනවා. අරමුණ ප්‍රතික්ෂේප කිරීමන්නේ මේක නේද? අරමුණ එනවා. අරමුණ අල්ලගෙන අරමුණ හට ගන්න හැටි හොයනවා. හට ගන්න හැටි හොයනකොට ඇත්ත දකින්නකොට නෝන වැඩෙනකොට අර එන අරමුණ වලට ඉඩ නැහැ. එනේන අරමුණ ඉක්මනින් ඇත්ත දකින්නවා එතකොට. දැන් මුලින් ගොඩාක් කල් යනවා ඇත්ත දකින්න. ඊළඟට ඉක්මනින් ඇත්ත දකින්නවා. ඉක්මනින් ඇත්ත දකින්නකොට අර එන අරමුණ වලට අරමුණක් කරගන්න අපි දෙන්නේ නැහැ දැන්. අපි මේ අරමුණක් කරගෙන රාගයක් කර දේශයක හටගන්නේ. එතකොට කොච්චර නිමිත්තක් આવත් අපින් ඉඩ නැහැ හටගන්න. මොකද අපි මේක ඇත්ත දකින්න. එතකොට තමයි විදර්ශනාව නිමිත වෙන්නේ. ඉතින් ඒ නිසා මුලින්ම අර එන අරමුණ සම්පූර්ණයෙන් මේ පරිවිදි විදර්ශනා කරන්න ඕනේ. ඕනම අපි හිතමු මේ සමාජයකට ගත්ත කියලා. දැන් සමාජලාවට මේ විදර්ශනා කරන් යනකොට ඔහොම අරමුණින් නැති වෙනකොට සමාජය හට ගන්න පුළුවන්. ඒ ප්‍රීතිය. එතකොට අපට හිතෙන්න පුළුවන්. දැන් හොඳයි මේ දැන් හොඳට භාවනාව වැඩිලා තියෙන්නේ. දැන් මට දැන් ප්‍රීතිය මේක තමයි නියම විදර්ශනා කරගෙන හිතෙන්න පුළුවන්. හැබැයි ඒකත් අපි අර දේ මේකටත් කරන්න ඕනේ. අපි ඒ දේ ඒකට නොකරොත් අපි එතනින් එහාට යන්නේ නැහැ. මොකද අපි නරකදී ප්‍රතික්ෂේප කරා. හැබැයි හොඳදී අල්ලගන්න. එතකොට අර හොඳ සමාධියෙන් ලැබෙන යම් ප්‍රීතියක් සැපයක් ඇද්ද විදර්ශනාවෙන් ලැබෙන අපි ඒක අල්ලගන්න කිව්වොත් එතනින් එහා අපේ දියුණුවක් යන්නේ. අපි ඒක අතහරින්නට ඕනේ. ඒකත් මේ අපි තුලින් අර හේතුන් ශඩගත සංකල්පයක් කියලා අර ඉදිරිමසන්නට ඕනේ. නැත්තම් අපි ඊළඟට මොකද කරන්නේ? ඊළඟට බාහනා ඉඳගත්තකම අරක ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් ඒක ලැබුණේ අර වැඩපිළිවෙල කරපු නිසා. හැබැයි ඒකත් එතනින් එහාට යන්නට නම් ඒකත් අතහරින්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ අන්නේ විදිහට ක්‍රමානුකූලව යම් වැඩපිළිවෙල පුරුදු කරොත් මේ යම් මට්ටමකට ඇත්ත දකින්න දේ කරා හිතපත් කරන්න පුළුවන්. මොකද එතකොට අර මේ අතහද්ද ඩික ඩික දකින්නකොට අර අපින් කොටු වෙච්ච රාමුව තුලින් ඉඳ දෙන්නේ නැහැ. අර ගොඩාක් සංකල්ප කොට නගා ගන්න. ප්‍රපංචයේ වෙන දේ ගොඩාක් අඩු වෙලා යනවා. ඒ නිසා අන්න එහෙම ටික ටික හුරු කරන්න.
සමහර විනසූත්‍රික කියන එක කියවන්නේ රංගි වචකත සූත්‍ර කියන සමහරද එක කායකේ ඉඳලා තව කියන්නේ අර මොකද එක ගහක් ඉඳලා තව ගහක් ගින්න යන්නේ වාතය උපාදාන කරගෙන තව එක කායක ඉඳලා ඊටම තවට ගන්නහම උපාදාන වෙනවා. ඒ කියන්නේ මොනවද මේ මැරිලා ගිහිල්ලා නම් මේ වර්තමානයේ කියන දේ ඉස්සර
එතන කරන්නේ මේ මේක තියෙන්නේ මොකේද මේ නෑ අග්ගවත්තික සූත්‍ර නෙමෙයි මේ කුතුහල ශාලා සූත්‍ර. ඒකේ තියෙන්නේ මේ මට සම්පූර්ණ සූත්‍ර මතක නෑ. මට මතක මේ කයින් කියන එක තමයි තියෙන්නේ නෝ. කය බිඳිලා කියලා කතාව කියන. මට මතකෙට ඒක තියෙන්නේ. මට හරියට මතක නෑ. මේ කය බිඳිලා අනිත් කයකට ගියාට යනකොට උපාදානෙ මොකද්ද කියලා අහන්නේ. මට මතක නම් ඒ වගේ මේ කය බිඳිලා කතාවක් කියනවා වගේ මට මතක. මතක තණ්හාම උපාදානෙ කියනවනේ. වර්තමානයේ ඒකම තමයි තියෙන්නේ. නමුත් එතන අහන්නේ අර ප්‍රශ්නේ මට මතක හැටියට. ඒ කියන්නේ තණ්හාව උපාදානෙ තණ්හාවමයි උපාදාන වෙන්නේ කියලා. ඒ කියන්නේ ගින්නක් අර ගහෙන් ගහට ගින්න පැතිරලා යන්නේ හුණක නිසා වගේ මේ 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 සංසාරේට කියන්නේ එතනින් හැ බැඩි බැඩි පවතින්නේ තණ්හාව නිසා කියනවා වගේ තමයි මට කැමති. අපේ ජීවිතේ පව අනාගතය ඊළඟ මොහොතක් අපි ඊළඟ සබහායව එක්ක අපේ ජීවිතයක් තියෙන්නේ දැන් තණ්හාව තියෙන නිසා. ඒකෙන් දැන් තණ්හාව තියෙන නිසා අපි ඊළඟට හැම වෙලේම අපේ ඉස්සරහා අපේක්ෂාවක් තියෙනවා. ඒ ඉස්සරහා අපේක්ෂාවක් තියෙන්නේ ඉදිරියට කියන අපේක්ෂාවක් තියෙන ඉදිරිය ඉන්නවා කියලා හැඟීමක් තියෙන්නේ. දැන් තියෙන තණ්හාවේ. තණ්හාවෙන් තමයි බඩබඩ අපි දෙක තියන්නේ. වර්තමානයෙන් ගත්තොත් අපට ඇත්තටම අතීතේ අපි තාම ඇවිල්ලා නැහැ නේ. අනාගතේ ගිහිල්ලා ඉවරයි. ඒකෝ වර්තමානයෙන් ගත්තොත් එහෙනම් අපට අතීතේ ඉන්නවා කියන්න බෑ. අනාගතේ හිටියා කියන්නත් බෑ. හරියට දැක්කොත් එහෙම. වර්තමානයේ අපිට කතා කරන්න තියෙන ඇත්තම හේතු බල ධර්මයක් විතරයි. ඒක අපට සංකල්ප වලින් උඩ නගා ගන්න බෑ.
එතන එක තමයි අර කයක් අරදී අර දැන් කය බිඳිලා ගිහිල්ලා එන්නේ ඒක කයක් තියෙනවා කියන අදහසත් එක්කනේ තමයි. يعني කයක්
එහෙම නේ තමයි මට අදහස් තියෙන්නේ. මේ කය බිඳිලා විඤ්ඤාණය චුත වුණා. මේ මෞකසත් පිළිපියෙත් නැත්තා.
නෑ එතන පාළියක වැරදි එතන. එතන වැරදි මේක. එතන ඒක කියන්නේ ඒක අර එක වචනයක් මේ ඒ කියන්නේ පාළි හටාවක් තමයි ඒක අර මේ සාන්නස් ලස්සන පැහැදිලි කරනවා. ඒක අර මේ පාළි ආපේක පොඩි වැරද්දක් තියෙනවා. ගියේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. එතන කියන්නේ එතන ඉන්නේ වචනේ නෝ උප්පත්ති නෙමෙයි අප්පති. මොකද වෙන මොන වෙන වචනයක් ඇතුලේ. ඒක පාළිය වැරද්දක් ඇවිල්ලා.
එහෙනම් උනාරංසනස අර විදිහට
අන්තරභවය.
ඔව් අන්තරභවය ඇත්තනේ.
ඒක වැරදි ඇත්තටම වැරදි. ඒ කියන්නේ පාළි ව්‍යාකරණමවත් වැරදි, පාස්කලමවත් වැරදි ඒක.
අනිත් පුදුරු කියනවාත් කියනවනේ මේ දර්ශන මේ පිළිකන් නැහැ කියලා කියනවා නේද මේ.
කියන විඤ්ඤාණය පිටින් නැහැ يعني නැතුව පිටවන්නේ නැහැ කියලා. රූපෙන්තුල්. 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 ඔව් දැන් එතන කය දැන් කය කියලා රූපයක් නේද? එතන රූපයක් හදා ගන්න ඉතින් ස්කන්ධ ඔසෙන් ගත්තා කරොත්නේ. එතකොට දැන් මනසකින් කරන රූපපාන සංකම තියෙනවනේ. මන ආයතනත් එක්ක. නමුත් දැන් එතන කතා කරන ඇත්තටම මේ 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 වෙන කයකට මේ 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 උපදින් නැතුව හිටියොත් මොකද උපාදානය කියලා අහන එක වැරදි. ඔව් එතන පාළි වචනේ වැරද්ද කියනවා. ඒකේ පාළි තියෙන එක තමයි. ඔව්. ඒ පාළි එක මේ බුදුජාත කවුරුත් හැදුවේ නැහැ බුදුජාත කවුරු හැදුවේ නැහැ මේ කටුකුස් සංසයක ලස්සන හදලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ලස්සන පෙන්නනවා පාළි වැරද්ද පෙන්නනවා මේ ව්‍යාකරණ වැරද්ද පෙන්නනවා අය ඇවිල්ලා තියෙන එකේ. ඒ ඔක්කොම වැරද්ද පෙන්නලා කියන මෙතන මේ වචනේ ඉන්න ඕන කියලා. ඒ කියන්නේ ශබ්දේ විතරයි. ඒ කියන්නේ දැන් ඒ කාලේ පොත් තිබ්බේ නැහනේ. එතන මට වචනේ නැ උප්පතිති කියන එක අප්පතිති කියන වචනේ අන්න ඒක තමයි මොකක් හරි එක අකුරක වෙනස දැන් හටහනින් යන්නේ අකුරක වෙනස තමයි වැරද්දලා තියෙන්නේ. එතකොට අකුරක වෙනස මේ අර්ථයේ ලකුණු වෙනසක් කියලා. ඒක මහා ඒක ලකුණු හානි මේකට කියලා තියෙනවා. නමුත් ඒක ඇත්තටම වෙන කයකට ගිහි නෑ නෙමේ වෙන කයක මෙත් ගියා යනකොට මොකද මේ වෙන අර්ථයක් තියෙන්නේ. මම දැක පාඩ කියවන්න කියලා කිව්වේ.
අනා කියලා දෙන්න කියලා.
ඒක තමයි.
ඔව් ඒක වැරදි සමීකරණ යාර්ථි
දැන්
තමයි
කයක්
තියෙනවා කියන අදහසත් එක්ක නේද සුතකොට. නෑ ඒකයි ඉඳලා වෙනසක්. නෑ එතන එතන මං හිතන්නේ කතා කරන මේ පරියාය ගැඹුරු වර්ෂයක් මට ඒක හරියට නිශ්චයක් නෑ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ සම්මුතියත් එක්ක ඒක මේ බුදුරණා දැන් අර කුතුලසාරය කතා වෙච්ච කතන්දරේනේ අහන්නේ. බුදුරණාසිකෙන් පස්සේ නේද ලහන්නේ. එතකොට තණ්හාව උපාදාන කියන මොකද එතන කතා වෙච්ච කතන්දරේ තියෙන්නේ මේ මේ සාමාන්‍ය සම්මුතියත් එක්ක අර මේ ලෝකයේ ජීවත් වීම ගැන. ඒ කියන්නේ අර මේ මේ ඒ කට්ටිය කතා වෙච්ච දෘෂ්ටිණිය අන්නේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒකත් එක්ක අහපු දෙයක් මට හිතෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ආත්ම දෘෂ්ටියක් එක්ක පදනම් වෙච්ච දැන් අර පොද බුදුරණවහන්සේ අර එක අවස්ථාවක් අත්තක සූත්‍රය කියනවානේ. බලන්න ඒකත් හරි ලස්සනයි. ඒ සූත්‍රයේ ඒ සූත්‍රෙක කියනවා එක සාමාන්‍ය එක අන්නේ තීර්ථයෙන් ඇවිල්ලා බුදුරණවහන්සේ අහන ආත්මයක් තියෙද කියලා. නිස්සද්ද බුදුරණවහන්සේ. ආත්මයක් නැද්ද අහනවා. ඒත් නිස්සද්දයි. එතන දැන් බුදුරණවහන්සේ ඒ අන්නේ තීර්ථකයා ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ඇයි සාන උත්තර දුන්නේ නැති කියලා. දැන් ආත්මයක් නැහැ කියන්නේ බුදුරණවහන්සේ කියන්නේ හරි කියලා. දැන් බලන්න බුදුරණවහන්සේ කියනවා බුදුරණවහන්සේ කියනවා එයා ඉන්නේ ආත්මයක් තියනවා කියන දෘෂ්ටි යමක් තියනවා කියන දෘෂ්ටිය කියනවා. එයාට මම ආනන්ද ස්වාමීන් වහන්සේ අහන ආනන්ද ආත්මයක් තියනවා කිව්වොත් මම මේ කියපු ධර්මයට ගැලපෙනවා නේද? ගැලපෙන්නේ ආත්මයක් තියනවා කියන කොහොමද කරන්නේ? ආත්මයක් නැහැ කිව්වොත් ආනන්ද එයා එයාගේ දෘෂ්ටිය තිබෙච්ච යමක් තියනවා කියලා. එයා තිබිච්ච දෙයක් තියනවා කියන දෘෂ්ටිය යනවා. ඒකම නිස්සබ්දිතිය කියනවා. ඒතොර එයා නැහැ කියන්නත් බෑ කියලා ඌ කියන්න බෑ බුදුරණවහන්සේ. මම දැන් අපි සාමාන්‍ය කතා කරද්දී කියනවානේ මොකද අපි දන්නේ අනිත් කෙනාගේ දෘෂ්ටිය මොකද්ද කියලා. මම බුදුරණවහන්සේ අවස්ථා නිස්සබ්ද වෙනවා. එතකොට ඒකට හේතුව එයාට ඒ කරුණ කියන්න බෑ. ඉතින් ඒ නිසා සාමාන්‍ය බුදුරණවහන්සේ දේශනා ශෛලියේ තුල සමහර දේවල් කතා කරලා තියෙනවා ලෝක සම්මුතියත් එක්ක. ඒ සම්මුතියත් එක්ක කතා කරන දේ තුල සමහර ලාවට ඒ කරුණ ගැඹුරු කරුණත් එක්ක වෙනස්. නමුත් ඒ කතා කරන පරියායක් එයාගේ අවස්ථාව. මොකද දැන් අපි මේ ඔක්කොම එකපාර හැදෑරුවට ඒක එයාගේ නිරන්තර බුදුරණවහන්සේ කතා කරන්නේ. එතකොට එයාගේ පරියායක අනුව අපි ඒක මේ ගැඹුරු කරුණෙම දාන්න බෑ ඒකට. අන්න එහෙම ස්වභාවයක් තමයි ඒක අවස්ථාවක් සාරිපුත්සහනසි කියනවා. සාරිපුත්සහනසි කියනවා මේ ධර්මයේ තේරුම් ගන්නකොට ඒක මේ අඟුත්තරනිකා බුදුරණවහන්සේ දේශනා කරනවා. ගම්භීරාර්ථයේ වශයෙන් දැනගන්න ඕන කියනවා. ඊළඟට ගැඹුරු නැති අර්ථය එයා කරගෙන දැනගන්න කියනවා. මේ දෙක ගලපන්න කිව්වොත් එම් පරිලෙනවා කියනවා. මොකද බුදුරණවහන්සේ ගැඹුරු නැති එක වෙනම ආකාරයෙන් දේශනා කරනවා. මම මේ ඒ කරුණ මම මේ ඊළඟ සැරේ මම උපනිෂූත්‍රයේ වෙන දවසක් කියන්න ඉඳන් ඉන්නවා. මම ඒක කියද්දි මම මේක විස්තර කරන්නම් මේ දැන් මේ මොකද මේ ජාති ජරා මරණ කියන එකත් එක්ක අද මේ ලෝකේ තියෙන වැරදි දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මේ යථාර්ථය හරියට නොතේරුම් ගැනීම නිසා මේ මේ අර දැන් වර්තමානයේ තුල ජාති ජරා මරණ ස්වභාවය කියන්නේ මේ පටිච්චසමුප්පාද කියන්නේ දැන් දකින්නවා කියන කතාව කතා කරන නිසා අද ඒ කියන්නේ ඒක ධර්මයේ තුල තියෙන නිසා අද සමාජ දෘෂ්ටියක් තියෙනවා. දැන් ඉදදීම මැරීම කියලා මේ දැන් සිදුවෙන ක්‍රියාවලියක් මොහොතක් පස්සේ තියෙනවා කියන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය පදනම් වෙලා තියෙන්නේ මේ හේතුඵල ධර්ම දන්නේ නැතිකම නිසා. මොකද අභිධර්ම පිටකේ මට මන් දන්නේ අභිධර්ම පිටකේ ඒක තියෙනවා. ඒ කියන්නේ මේ පසුගාණි සකස් වෙලා තියෙන්නේ අර දැන් ආත්මීය දෘෂ්ටිය පදනම් කරගෙන දැන් මම ඉන්නවා කියලා අරගෙන මේ දැන් මොහොතක් පාසා ඉදදීම මැරීමෙන් යන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තමයි මම දකින්න තියෙන්නේ කියලා කියනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ආත්ම දෘෂ්ටිය පදනම් වෙච්ච මේ මේ මතයක්. ඒක හොඳට තේරෙනවා පටිච්චසම්පාද හරියාකාර තේරුම් ගන්නකොට. ඉතින් මම අර පටිච්චසම්පාදයේ උපනිෂූත්‍රයේ කියනකොට මම ඒක විස්තර කරන්න. මොකද මේ ඒකාර මේ මේ හරියට ධර්මයේ මේ මේ ආදාන නැති එකම මේ විපාකේ තියෙන්නේ. මොකද අද ඕනම කෙනෙක් ඕනම මේ භාවනා මේ කෙනෙක්ගේ භාවනා කෙනෙක්ගේ අභිධර්ම ආදාන මේ මේ කෙනෙක්ගේ අහලා බලන්න ඕනම කෙනෙක් දැන් කියන එකක් තමයි. දැන් උපදිනවා දැන් මැරෙනවා කියන දෘෂ්ටියක් තියෙනවා. ඒකෝට දැන් උපදිනවා දැන් ඒකයි අපිට දැන් උපදින් මැරෙනවා දකින්න පුළුවන් කියන මේ දැන් ඉපදී මම මැරෙන අනාගතේනේ ඉපදී මා තීතේනේ. එතකොට දැන් උපදින මරණේ සුදුරණහසේ මොකද දේශනාවේ තියෙනවා ජාති ජරාමන දැන් දකින්නට ඕනේ කියලා. ඉතින් ඒ ඒ න්‍යාය පදනම් කරගෙන කියන්නේ දැන් උපදිනවන මරනවා දැන් තියෙනවා. ඒ නිසා දැන් දකින්න ඕනේ කියලා. නමුත් මේ හේතුඵල ධර්මයේ ගැන කතාව කරන්නේ මේ හේතුඵල ධර්මයේ ගැන කතා කරනකොට ඉපදී මැරීම පදනම් වෙලා තියෙන අවිද්‍යාව නිසා ආත්ම දෘෂ්ටිය ගොඩනැගිච්ච නිසා ඒකයි නැති වෙන්නේ. ඒක නැති වුණාට පස්සේ අර බොරු පදනම් වල තියෙන සංකල්පේ නැති වෙලා යන්නේ. මේ මේක සංකල්පයක්. නමුත් අර සංකල්පය ඇත්තයි කියලා අරගෙන ඒ ඇත්ත දැන් බෙද බෙදා දැන් තියෙන දෙයක් කඩ කඩ බලන්න උත්සාහ කරනවා. ඒ සංකල්පය තුළ ඉඳගෙන. ඒ නිසා තමයි ගොඩාක් රැවටෙන්නේ.
කයි කියලා දැක්ක නේද අපි. ඒකත් ඉතින් ආයතන හය ඔස්සේ ගොඩනගත්ත සංකල්ප.
සංකල්පයක්.
ඒකට ඒක අර මේ වෙනස් වෙනවා පේනකොට බාහිර දෙයක් නිසා.
ඔව් දැන් තමන්ගේ හැට නම් පේන්නේ. ඊළඟට තමන්ගේ මනසට නම් හිතෙන්නේ. ඒක තමන්ට එන බාහිර දෙයක්. කොමත් අපේ කය කියලා ගන්න අපි අපේ ආයතනයක් ඔස්සේ ගෝචර වෙන මේ බාහිර අරමුණ එක්ක ඇහෙන් පේන දෙයක් නැත්තම් මනසින් හිතන දෙයක් නැත්තම් නාසයෙන් දැනෙන දෙයක් දෙනසුම දැක්ක හැටියට නැත්තම් කයට හැපෙන දෙයක්
ප්‍රශ්න මොනවද තියෙන්නේ? හරිනේ. දැන් කමාරක් දෙන්න. මේ ඒක නොතේ මේක යම් පවනවන තේරුම් ගන්න පුළුවන් වුණානේ. සූත්‍රය කියප කාරණේ. ඒක ගැඹුරු එක නැවත නැවත ඒ කියන්නේ හිතනකොට ගොඩාක් ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන්. මොකද අර මදුබින්දික සූත්‍රයත් එක්ක ගැලපෙනවා. ඒ මදුබින්දික සූත්‍රය අර අවසාන විස්තර කරනවානේ මේ ප්‍රපංච සංඥා සංකාවස්සේ මේ ලෝක ගොඩනගෙන ඇති අර මේ හේතු ප්‍රඥාන එකතීමෙන් ඊළඟට මේ ප්‍රපංච හට අරගෙන ප්‍රපංච වලින් ප්‍රපංච සංඥා සංකා ගොඩනගිලා මේ ලෝකේ හැටගන්නේ. ඉතින් ඒකත් එක්ක මේ දිප්තයට හික්මෙන්නේ නැතුව එතනින් එහා යනකොට මේ ලෝකේ ගොඩනගෙන ඇති තමයි මේ විස්තර කරන්නේ. Tamanට කොටු වෙච්ච නාමුවත් එක්ක. ඒක තේරුම් ගන්න තමයි උපමා ඔක්කොම කිව්වේ අර තමන් එක්කිනා දකින්නකොට තුන් දිනේ දකින්නකොට එක්කිනා එයාගේ කාමෝස්සේ එයා දකින්න කියලා. මේ එතකොට ඒකත් එක්ක හොඳවරට තේරෙන තමන්ගේ ආභ්‍යන්තර කෙලෙස් එක්ක මේ හැමදේම සිදුවන්නේ කියලා. ඉතින් අර දැක්කොත් දැක්කයි කියලා හික්මන සත්‍යල නුවණ ටික ටික දිනු කර ගන්න පුළුවන් නම් ඒ தත්තර දිනු වුණාට පස්සේ ඉතින් අර ආත්මී ඉස්ලාම එක එක නුවණින් හිතලා තේරුම් ගන්න ඕනේ. නුවණ හිතින් හිතලා තේරුම් ගන්න නැතුව අපිට ඒ වැඩ පිළිවෙල කරා යන්න බෑ. මොකද අපි නොදැන නොදැක යන ගමනක් නේද එතකොට. දුරනාසික ධර්ම තියෙන දැන දැක යන ගමනකට. දැන දැක යන ගමනකට යනකොට තමයි අතරමං වෙන්නේ නැත්තේ. නැත්තම් අතරමං වෙනවා.
මේ කියන්නේ ආයතන හැ ඒ කියන්නේ ඒ මොහොතේ සිය පීරනාම තමයි ඒක තේරුම් ගන්න
තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් අපට ආයතන කියන්නේ අපට මේ දැන් ගෝචර ඇහැ සහ අනිත් ආයතන ඔස්සේ අමාරුයි තේරුම් ගන්න. මන ආයතන කියන එකත් එක්ක තමයි අපට තේරුම් ගන්න පුළුවන් කොහොමද කියලා. මන ඒකත් එක්ක දැන් කියන්නේ භාවනාවක් සාමාන්‍ය මුලින් මේ භාවනාවකදී මේ කතන්දරේ කතා කරන්නේ මනසත් එක්ක අපට ගොඩක් ලේසි. ඊළඟට අපට ඒකත් එක්ක පුරුදු කරලා පස්සේ අනිත් ආයතනත් එක්ක සිය පීරන එක ලොකු අමාරුවක් නෑ. සාමාන්‍ය ගොඩක් මනසත් එක්ක තමයි ලේසිම. ඊළඟට දිව කියන ආයතනේ, කන කියන ආයතනේ, ඒවයි ගොඩක් පහසුවක් තියෙනවා. නමුත් මේ ඇස කියන දේ ගොඩක් අමාරු තේරුම් ගන්න. මොකද ඇස කියන දේ ගොඩක් අමාරු කියන අපිට මේ බාහිරයට මේ හැවිරුප විඥාන එකwidetildeමින් මේක හට ගන්නවා කියන න්‍යායයට තේරුම් ගන්න හරි අමාරුයි. මොකද අපිට හැම වෙලේම තියෙන්නේ මේ අමත දෙයක් තියෙනවා කියනවා. අපි එක්ක අතින් ප්‍රත්‍යක්ෂ කළා හරි මිනිහ අතට අහු වෙනවා කියලා. එතකොට තියෙන අතයි කයයි පහස විඥාන එක කියලා. මොකක් හරි අපිට අර යමක් තියෙනවා කියන දෘෂ්ටියක් තියනවා. එකන ඉච්චරට අමාරු මේ අපට ආත්ම දුෂ්ටත්වයක දේශනට යන්නේ. නමුත් අර නුවණින් ටික ටික අපි නුවණ ටික ටික වැඩෙනකොට මේ මේ භාවනාවක් වශයෙන් මේ ඊළඟට තමන්ගේ නුවණ තියෙන නිසා තමන්ට ඒ නුවණ පදනම් වෙලා මෙතන යමක් එහෙම දෙයක් නෙමෙයි හට ගැනීමක් තියෙන කියලා මේ න්‍යායට එන්න පුළුවන්.
ඒ
කියන්නේ සමතය තුලින් කරන්න කියන එක නෙමෙයි. නෑ සමතය තුලින් නෙමෙයි. සිහිය අපි දහයිතෙන් සිහිය පස්සේ අපි ඒ සිහිය පිළිලා අපට එන අරමුණු එයාම අරමුණක්ම අපට දකින්න පුළුවන් නම් අරකට හේතුඵල වශයෙන් අල්ලගෙන එතකොට නිකම්ම සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ඇත්තනම් විදර්ශනා සමාධිය. ඒ විදර්ශනා සමාධියත් එක්ක තමයි අර අනිමිත්ත ශුන්‍යත අපහන සමාධිය ගොඩ නැගෙන්නේ. ඒ විදර්ශනා සමාධියත් ඊළඟට කරන්න තියෙන අර විදිහම මේ අතහරිනවා. හැබැයි ඒක තමයි අවසාන බොජ්ජංග වශයෙන් වඩනවා කියලා අවසාන බුදුරණන් දේශනා ගන්න අබ්බාස සූත්‍රයේ බොජ්ජංග වශයෙන් වඩන්න තියෙන්නේ ඒ එන විදර්ශනාවෙන් එන සමාධි ඒව විදර්ශනා කරන්න තමයි. ඒවත් අතහරින්න තමයි. ඒක තමයි කෙලින්ම අරහත් තීරපත්. දැන් මම මේ සබ්බාසූත්‍ර දවසක් කරන්න ඉතින් ඉන්නවා. සබ්බාසූත්‍ර ලස්සනට පැහැදිලි කරන මුලින් කරන්න තියෙන දර්ශනයෙන් ප්‍රහාණය කරන අවශ්‍ය. දර්ශනයෙන් කියලා කියන්නේ නුවණේ, දැකීමේ, කථාර්ථය දැකීමේ. අවසානට තමයි භාවනාවෙන් ප්‍රහාණය කරන අවශ්‍ය. මොකද අවසානට තමයි කරන්න තියෙන්නේ අර බොජ්ජංගයන් විදර්ශනා කිරීම. ඊට කලින් මුලින්ම ආරයි දර්ශනය කරා එන්න ඕනේ. දර්ශනය කියන්නේ යථාර්ථය දැකීම කරා. ඒ යථාර්ථය දැකීමේ කරුණට මූලික වෙන්නේ සද්ධර්මශ්‍රවණ යෝනිසමනසිකාරය. ඒකත් එක තමයි යම් වැඩපිළිවෙලකට යන්න පුළුවන් ටිකක් අයි. එනං හොඳයි අපි අවසන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.